ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා සියලු දෙනා tempත් වෙලා දරු ගෞරවයෙන් සාදුකාරයක් පාත්. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විඥාන පත්‍යා නාම රූපං තීති කෝපනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යෙයති දං විඥාන පත්‍යා නාම රූපං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහා නිදාන සූත්‍රයේ සර්වචනාංශ විසින් දේශනා කරන වටිනා ගැඹීර සූත්‍රයක් දීඝනිකායේ සඳහන් වෙන බොහොම දීර්ඝ සූත්‍රයක් ඒකේ ධාමත්ම වැදගත් පුරුකකට ක්‍රමයෙන් ළඟා වෙලා තියෙනවා ඒ සූත්‍රයේ පටිච්චසමුප්පාදයේ දේශනා කරනවා ඒ පටිච්චසමුප්පාදය ජරා මරණ ව්‍යාධි මරණ ජරා ව්‍යාධි මරණ කියන මේ බලවත් දුකක කවටත් තේරෙන බලවත් අතිමාත්‍ර දුකක ඉඳගෙන පටන් අරගෙන මුලට මුලට ආපස්සට නිදානිය හොයමින් මූල ආසන්න කාරණා හොයමින් ගමන් කරන ක්‍රමයක් තමයි මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ජාති, භව, උපාදාන, තණ්හා ආදී වශයෙන් ගමන් කරමින් දැන් මේ කියන පරිච්ඡේ දෘතියට එනකොට විඥාන පත්‍යා නාම රූපං කියලා ඒ සූත්‍රයේ හැටියට බලනකොට පටිච්චසමුප්පාදයේ වැදගත්ම වූ සංකීර්ණ වූ තැනකටපත් වෙලා තියෙනවා. නමුත් සම්මුතිය හැටියට පටිච්චසමුප්පාදයේ දන්නේ නැත්නම් නාම විඥාන පත්‍ය නාම රූපං සලආයතන එහෙම නැත්නම් සංඛාර පත්‍ය විඥාන අවිජ්ජා පත්‍ය සංඛාර කියලා තව පියවරු දෙකක් පිටිපස්සට යනවා. නමුත් මේ සූත්‍රයේ සර්වචනාංශයේ මේ විඥාන පත්‍ය නාම රූපං කියලා ආයශරයක් නාම රූපච්ච විඥානං කියන ඒ වටවලල්ල බෙන්නලා ඒ සංදිස්ථානයේ තියෙන ඒ සංකීර්ණ භාවයේ වැදගත්කම ගැඹීරත්වයෙන් සූත්‍රේ නිමාරපත් කරනවා. කෙසේ නමුත් ඒ විඥානයේ නිසා නාම රූපය හට ගන්නවා කියන එක දැන් අපි ඉදිරිපත් කරපු පාඩේ තියෙනවා. අපි ඉදිරියට යනකොට ඒ නාම රූපය හටගන්නේ විඥානයේ නිසායි විඥානය හටගන්නේ නාම රූපෙ නිසායි කියලා පටිච්චසමුප්පාදයේ ධාමත්ම අල්ලගන්න බැරි තරම් වේගයක් ගැඹිරත්වයක් පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් ඒ ගැඹුරු බව සර්වඥාන්සේ පිළිගන්න අතර යම් යම් ඉඟි සාක්ෂි ඉදිරිපත් කරනවා භාවනාවෙන් සුතුමි ඥානෙ, චිත්තාමි ඥානෙ පොසත් ආයට තේරුම් කරගන්න. ඉතින් මෙන්න මෙහෙමයි ආනන්ද මේ විඥානයේ නිසා නාම රූප හට ගන්නවා කියන එක තේරුම් ගන්න ඕනේ කියන අපි ඉස්සරහින් තියාගත්ත පාළි වාක්මාලාව දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් හරස් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දිබසකට සල්ලාපයකට පෙනෙනවා විඥානංචය ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සත අපි නුකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිසතාති කියලා යම් හේකින් ආනන්ද මේ විඥානයේ මෞකිසට දැසගත්තේ නැත්නම් ඒ මෞකුසේ නාම රූපයක් ඉතුරු වෙයිද නැත්නම් ගැබක් හටගනේද කියන එක. ඒසොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන නො හේතම් බන්ති කියලා. ඒක නිසා සඳහන් කරනවා ඒ මෞකුසේ තියෙන ඒ නාම රූප කොටස ඉස්තිර වෙන්න එහෙම නැත්නම් යෝජනා ඉස්තිර වෙන්න ඒක නාම රූපයක වැත ගැනීමක් අවශ්‍යයි කියලා. ඉතින් එතකොට ඒ නාම රූප විඥානයේ නිසා ඒ නාම රූපය ඉස්තාවර තත්කරපත් වෙනවා, ඉතුරු වෙනවා, පදිංචි වෙනවා, පටල වෙනවා, තහවුරු වෙනවා කියන කතාව මේ මාර්ගයෙන් පෙන්නලා දෙන්න හදනවා. ඒකට අපි අර දවල් ධර්ම සාකච්ඡාදී මතු කරපු අපි දන්න තර්ක විදියට නැත්නම් අපේ අන්වේඥාන විදියට ප්‍රශ්නයක් මතු වෙනවා. එතකොට ඒ විඥානයේ ගිහිල්ලා ස්ථාවර කරන පදිංචි කරන ඒ නාම රූප කියන නාම කොටස විඥානයක් තියෙනවද නැද්ද කියලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් අටුවාවක එහෙම නැත්නම් අභිධර්මයේ උගන්වන්නේ විඥානයේ නාම රූපය නාම රූපේ නාම කොටාසේ චිත්ත චෛතසික කියන කොටස් දෙක තමයි. චිත්ත කියන්නේ විඥානය, චෛතසික කියලා කියන්නේ ඒ විඥානේ හට ගන්නා වූ චිත්ත ධාරව. හරියට මුහුදයි මුහුදු රැළයි වගේ වතුර කඩේ ජල වතුර කඩක රැළ මත කරනවා වගේ ජල කඩ මහ මුහුද විඥානේ නම් ඒක පහළ වෙන රැළි වාගේ තමයි ඒ චෛතසික ධර්ම. ඒ දෙක එකට හටගෙන එකම අරමුණ අරගෙන එකම බිඳී යන එකම රසය ලබන එකක් විදිහටයි අවිචාරය පටන් ගන්නකොට විශ්ව කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ සන්දර්භයේදී බලනකොට නාම රූපය ඊතාවෙන්ට නතර වෙන්න නම් විඥානයේ යෝජනා ස්ථිරත්වයක් වෙන හිතෙ වෙනවා. විඥානය තමයි ගිහිල්ලා යව tempat කිරීම සඳහා ඒ අවශ්‍යතා ටික සම්පූර්ණ කළ දෙන්නේ. එහෙම නොවුනොත් ඒ නාම රූපය ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේක අර නාම රූප නැත්තම් විඥානයක් නැත්තම් නාම රූපයක පැලපැදියක් වීමක් නැහැ කියලා පෙන්වීම සඳහා එහෙම නැත්තම් නාම රූපයක අභිවෘද්ධිය සඳහා පදිච්ච වීම සඳහා පටල වීම සඳහා විඥානයක අනුමැතියක් අවශ්‍යයි කියන එකට එක සාක්ෂියක් වශයෙන් සබොත්තනසේ පෙන්ලා දෙනවා. ඊට පස්සේ ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඇත්තට මේ වගේ විඥානයක අනුග්‍රහයක් ලැබුණොත් අනුග්‍රහය කියන වචනේ මම හිතනවා වඩා හොඳයි කියලා. නාම රූපයක පදිච්ච වීමක් වෙන්නේ මුල් බැස ගැනීමක් වෙන්නේ. ඊට පස්සේ චරවචනාචාර්ය ආනන්ද ස්වාමීන් වහනවා යම් මේකින් ආනන්ද මේ විඥානචය ආනන්ද මාතකොච්චිස්මින් ඔක්කමිත ඔක්කමිතත අපිනකෝ නාම රූප මාතකොච්චිස්මින් යම් මේකින් ආනන්ද විඥානීය මෞකසට ගිහිල්ලා ඒ නිකුත්තුනොත් යන ගැබක් හටගෙන තිබිලා ඒ හටගත්ත ගැබේ විඥානීය ඉවර වුණොත් එතකොට ඉතත්තාය අබිනිබ්බති සම්තිති කියලා අහනවා ඒ හටගත්තා වූ ඒ ජීවේ ඒ ආත්මය දිගටයි ඇයිද කියලා විඥාණය බහැල විඥාණය පිට වෙලා ගියොත් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේකෙන් මව කුසකට ඒ වගේ විඥානයක් බැසගෙන එතන ඉත්ත භාවයක් මමෙක් කියන පුලුවන් තත්ත්වයක් නැත්නම් ජීවියක් හටගත්තට පස්සේ විඥානයේ නිකුණොත් නැවතත් ඒක මුඩ ගැහිලා පාටපත් වෙනවා ප්‍රසූත කරලා බලනකොට පණ නැති දෙයක් තමයි ප්‍රසූත කරන්න වෙන්නේ ඒකෙමුත් වෙනවා සර්වචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට මවකට විඥානේ බහැලක් පිට වුණාක් පිට වුණොත් ඒ තිබිච්ච කලලය එහෙම නැත්නම් ඒ ගැබ නිකම්ම අවලංගු භාවයටපත් වෙනවා නැත්නම් කබ්සා වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ සර්වචනාංශේ ආනන්ද ස්වාමීන් ආනවා අපි හිතමු මේ ගැබ පිහිටියයි කියලා බෙහෙලා පොඩි දරුවෙක් වරපත් වුණාට පස්සේ කුමාර කස්සව කුමාරි කස්සව කුමාරිකාව කියලා කියනවා. කුමාරික කියන පොඩි දරුවේ පිරිමි දරුවේ කුමාරිකාව කියලා කියන්නේ පිරිමි දරුවියක්. ඒ මට්ටමේ ඉඳද්දී ඒ නාම රූපය ඒ අවස්ථාවේදී විඥානය නිරුද්ධ වුණොත් ඒ දරුවා වඩා වර්ධනය වෙලා වැඩි හිටි බවට පත් වෙයි කියලා. ඉතින්දී තනසස් කියනවා යම් විදියකට ඒ හම්බෙච්ච දරුවගේ මට්ටමේ ඉඳද්දී කියන්නේ දැන් එළියේ කොහොමද තියෙනවා දරුවෙක් ඉන්නවා ඒ දරුවක විඥානය නිරුද්ධ වුණොත් ඒක ඒ විරුල්ල විපුල්ල වේපුල්ල භාවයට ඒ වඩා වර්ධනයට යන්නේ නැහැ කියන. ඉතින් මේ නිදර්ශන තුන පෙන්නලා සර්වචන සඳහන් කළා ඒ නිසා ඒ දරුවේ කම්බුනා වූ ඒවා දැබ පිහිටියා හෝ ඒවා දැබ පිහිටියේ නැතුව හෝ ඒවා විඥාණයට ඒක අනුග්‍රහය නොලැබුණොත් ඒ කොටස නාම රූපේ කියනවා ඒ නාම රූපේට එක්ක පදිච්ච ලැබෙන්නේ නැහැ නැත්නම් පදිච්ච හම්බෙලා ආයේ ගබ්ස වීමක් වෙනවා එහෙම නැත්නම් හම්බිච්ච දරුවත් මැරුණා කියලා කියන්නේ වෙනවා මෙන්න මේ හේතු කාරණා නිසා මේ නාම රූපයගේ වර්ධනයට විඥානය අවශ්‍ය වෙනවා කියන එක සර්වඥාසේතෙන් දිපෙන්ලා දෙනවා ඉතින් මේක සාමාන්‍ය ජීවන චක්‍රයක් දිහා බලනකොට මේ ඉඳලා මේ ආත්මෙක ඉඳලා ඊ ආත්මෙකට යන වැඩගත් කුරුකකට සම්බන්ධ කරලයි සර්වඥාසමේ විඥාන නාම රූප කියන මේ දෙක අතර ධර්මතාවයේ පින්න දිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක සර්වඥතා ඥානකින් බලන මිසක්කා. ඒ වැඩේ සිද්ධ වෙනකොට ඒ අම්මට කියන්නත් බෑ. දරුගබ පිහිටලා මැරෙන්න තුමා දරුගබ පිහිටියේ නැද්ද කියලා අම්මට මනාප වුණාට කරගන්නත් බෑ ඒ වැඩේ. එහෙම නැත්නම් ඒ දරුවට පිටන කලලට ඒක පාලනිකුත් නැහැ. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අර සර්වඥතා ඥාණයට දැකලා සර්වඥතා ඥාණී සර්වඥාංශී ආනන්ද ස්වාමීන් වහන්සේලා අපට පණිවිඩයක් දෙනවා. මේ දෙක අතර පුදුමාකාර ඉදප්පච්චේතාවයක්, මේ දෙක අතර පුදුමාකාර පටිච්චසමුප්පාදයක්, ධර්මතාවයක්, ධම්ම නියාමයක්, ධර්මත්‍ථිතියක් තියෙනවා. මේක තමයි මේක දන්නවනම් යම් කිසි කෙනෙක් මේක පුදුමාකාර විදියට එතන එතන තතන තතන එතන එතන මේ ගැට ගහමින් ගෙනියන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒක නිසා ඕනම තැනක ඒක දෙපැත්තට වින් වෙන්න පුළුවන්. එතෙන්දී සිද්ධිය හමාරයි මරණයටපත් වෙනවා. ඒ ඕන තැනක එකතු වෙන්න පුළුවන්. ඒක ත්‍රිච්ච ගමන් නැවතත් ආයේ ආත්මයක් හට ගන්න පුළුවන්. අන්න ඒ වගේ බොහොම පූර්ව නිගමන කරන්න බැරි, කොයි අතට යනවද කියලා කියන්න බැරි පුදුම ලහු පරිවත්තක ස්වරූපයක්. පෙරලෙන සුරුසු රූපයක් මේ නාම රූප සහ විඥාණය අතර තියෙන කියලා. ඉතින් ඒක අපි කොහොමදයි මේ වගේ සංඥා ඥානිට අහඹ වෙලා මේ කියන ප්‍රකාශයක් මේ සර්වඥාන්සේ විචල කරන මේ ප්‍රකාශයක් අපි කොහොමද අපේ භාවනාවට කිට්ටු කරගන්නේ කියලා අහුවොත් බැලුවොත් ඒක නම් අපිට ආතකාල බලන්න පුළුවන් දෙයක් තියෙයි. නමුත් එහෙම එච්චරම විග්‍රහ කරපු ස්ථාන අපිට අටුවාවෙවත් එහෙම නැත්නම් මේ එලිවත් සඳහන් වෙන්නේ නැහැ. සම්පූර්ණ සිත්තේ නැතුණා යම් යම් තැන්වලින් පුංචි පුංචි සාක්ෂි සාධක තියෙනවා. ඒ සාක්ෂි සාධක ටිකක් යෝජනාවක් වශයෙන් මේ ධර්ම දේශනාව හරහා ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. එතකොට කෙනෙකුට ඒක එහෙමයි කියලා විශ්වාස කරනවා නම් ඒ දිගේ ක්‍රියාත්මක වෙලා ඒ හරහා මේ සංදිස්ථානයේදී නාම රූප සා විඥාන, විඥාන සා නාම රූප කියන ස්ථානයේ සංකේ කඩලා පටිච්චසමුපාදයේ ඒ යන සංසාර චක්‍රය කඩලා එහෙම නැත්නම් වටේ කඩලා කියනකොට එතනින් නිමුක්තිය එතනින් ඥානයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා මම හිතනවා මට සූත්‍ර දෙකක් විතර වගේ සාක්ෂි වශයෙන් පෙන්වන්න හිද්ද වෙනවා. ඒ වගේම දැනට භාවනා කරලා ලැබලා තියෙන අත්දැකීම් ටිකුත් ඒකට පදනම් කරගෙනයි සිද්ධ වෙන්නේ මේ අර සූත්‍ර දෙකේ ආලෝකයෙන් ශක්ති ප්‍රමාණයෙන් මෙතන ගැට ගහගන්න මේ අමාරු අවස්ථාව. කිසිම නිදර්ශනයක් පෙන්වන්න බැරි තරම් ගැඹුරක් මේ අපි කතා කරන්නේ. පළවෙනි වතාවට අපි විස්තර කරගෙන ගියොත් මේ ජීවිතයක් කියන සජීවී ජීවිතයක් ගත කරනකොට හිත, කය, වචනේ කියලා තුන් දොරක් ගැන සාමාන්‍ය පුංචි බෞද්ධයා පව දානවා. ඒකේ ඒ හිත, කය, වචනේදී හිතෙන් කරන හිතවිලි, කයෙන් කරන වචනය කරන වචන ප්‍රකාශ කිරීම සහ කයෙන් කරන කායික ක්‍රියා කියලා ඒ ద్వාර තුنين සංසිද්ධි තුනක් සිද්ධ වෙනවා. ඒ සංසිද්ධි තුන ඊට පස්සේ තව ඩිංගිත්තක් ගැඹුරට බැලුවොත් සසංඛාරිකෝ සිටින මානසික ක්‍රියා, අසංඛාරිකෝ සිටින මානසික ක්‍රියා කියලා තව ભેදයකට යනවා. වචනේ ගත ගත්තත් අසංස්කාරිකෝ මෙහිමයි, සසංඛාරිකෝ කියලා මෙහිමයි. ඊට පස්සේ ක්‍රියා, කායික ක්‍රියා, ඒ වගේ තියෙන අසංකාරික සසංකාරික ભેදේ දාල වශයෙන්. ඉතින් ඒ අසංකාරික සසංකාරික ભેදේදී මේ ජීවත් වෙන පෘථග්ජනයෙකුට නැත්නම් මේ ලෝකේ ඉන්න කෙනෙකුට කවදාහකත් අසංස්කාරික දේවල් හිතන්න බෑ. අසංස්කාරික දේවල් තමයි පාන්නේ නෙමෙයි තියෙන්නේ. ඒක නිසා අසංස්කාරික දේවල් හික්මවනවා කියන එක සාමාන්‍ය ඉන්ද්‍රීතියට ගැලපෙන්නේ නෑ. නමුත් සර්වචනාංශයේ පරිශීණ කරන කැමති ආර්ය පරිශීකයට කියන සසංකාරිකව දෙන දේවල් උල්ලුවන් තරම් හික්ම ගන්නෙයි. අභිනිදර්ශනයක් වශයෙන් ගත්තොත් සසංකාරික කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා අපි යම් කිසි කෙනෙක්ගේ සීල ශික්ෂාවෙන්, සමාධි ශික්ෂාවෙන්, ප්‍රඥා ශික්ෂාවෙන් නතර කරයි කියලා කියමු. නතර කරපු කෙනාට තේරෙනවා තමන් හිතලා හිතුවේ නැති වුණාට, හිතලා වචන කතා කරන්නේ නැති වුණාට, හිතලා ක්‍රියා කරන්නේ නැති වුණාට සම්පූර්ණ වැඩ පිටිවල ස්ටාර්ට් කරපු ජෙනරේටරයක් වගේ ආදිනවා. අසංස්කාරිකෝ හිතක් වැඩ කරනවා, අසංස්කාරක වචනෝට අවශ්‍ය මූල බීජ තියෙනවා. අසංස්කාරක කායික ක්‍රියාවකෙකුත් යනවා. මේක දිහා බලාගෙනකොට තේරෙනවා අපි මේවා පිළිබඳව යම් ආකාරයක යදැරීමක් කරන්න නම් අපි මුලින්ම එකඟ වෙන්න ඕනේ සසංකාරිකව සිටින දේවල් ශික්ෂණය කරලා ආණ්ඩු මට්ටු කරගන්න, මේචල් කරගන්න, ආම්බම් කරගන්න. ආම්බම් කර නැත්නම් ඒව හරි ඡණ්ඩයි පරුසයි. ඒව හරහා කවදාක සසංකාරික කායික වාචික මානසික ක්‍රියා කරගන්න බෑ. ඉතින් ඒ නිසා සාමාන්‍ය ලෝකයේ ප්‍රශ්නවල සාකසල් කරමින් මතකන්න කෙනාට සසංකාරිකව සිටින කායික වාචික මානසික ක්‍රියාවත් කී කර ගන්න බැරි තරම් ඒ තද බල වේගයක දුවන. නමුත් ඒකිනා ආගමක ගරුවෙලා ධර්මගරුක වෙලා උත්සාහයක් අරගෙන තමා විහිම්ම පටවගෙන සීලයක් රැකගෙන සමාධියක් කෙරුවොත් ඒකිනාට කායික වාචික ක්‍රියා සීල ශික්ෂා වහරා යම් මට්ටමකට හික්මා ගන්න පුළුවන්, ශිෂ්ටාචාර කර ගන්න පුළුවන්, සිල්වත් කර ගන්න පුළුවන්. ඒකට කියනවා සීල ශික්ෂා. ඊට පස්සේ මනසේ ගොරෝසුර තියෙන නිවන ටික හික්මා ගත්තොත් ඒකට කියනවා සමාධි ශික්ෂාව කියලා. එනිසා යම් කිසි කෙනෙක් සීල ශික්ෂා සමාධි ශික්ෂා අංග සම්පූර්ණ කරගත්තොත් අන්කින එක අමාරුයි කියලා ඒක වටින දෙයක්, ගරු කටයුතු දෙයක් කරගත්තොත් එවැනි කෙනෙකුට දැක ගන්න පුළුවන් ඒව නතර කළාට සම්තාරේ පිපතිනවා. ඉව නතර කරාට දී යට යටින් දීපය දීවල යනවා. ඒත උඩු හිත නතර කරාට යටි හිත වැඩ. එදාට බය හිතෙනවා මම මෙච්චර අමාරුවෙන් මේ සීලයක් රැකලා මෙච්චර අමාරුවෙන් සමාධියෙන් මේක පුළුවන් ප්‍රමාණය ආණ්ඩු මට්ටු කරට කීකරු කරගත්තා. යට වේගය ඇත්තටම මොකක් කියලා නෑ. ඒකේ ඒ තරම් දුරු. උදාහරණයක් වශයෙන් මේකට සාක්ෂියක් වශයෙන් පෙන්නනවා නම් දැන් මේ වෙනකොට මොලේ ක්‍රියාත්මක වෙනකොට මොලේ ක්‍රියාත්මක වීම රූප බැලීමේ ක්‍රියාත්මකයි ශබ්දාණ්ඩත ගන්ධරත පහත ලබන්නද හිතණ්ඩද කියන එක විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර මාර්ගයෙන් හොයාගෙන කම්පියුටර් එකකට ගන්න පුළුවන්. අරගෙන ඉවරලා හරියටම දැකීමට අදාළ මොලේ කොටසට ඉලෙක්ට්‍රෝඩයක් සම්බන්ධ කරපුවාම ඇහැ වැඩ කරනකොට ඒකේ නිකුත් වෙන තරංග කන වැඩ කරන නිකුත් වෙන තරංග වලට වෙන් කරලා අල්ලන්න පුළුවන්. ඒක නිසා ක්‍රියාත්මක වෙන සජීවි කෙනෙක් ඒ උඩට දාගත්තාම මේ හෙල්මට් එක ඒකෙන් එන සංඥාහාර කම්පියුටර් තිරේ පෙන්වන්න පුළුවන්. මේ මනුස්සයාට තියෙන්නේ මොන වගේ මානසික අසහනයක්ද නැත්නම් අඩුපාඩුව තියෙනියක්ද දැලීමේද කන් ඇහිීමේද හොයා ගන්න පුළුවන්. ඒක ඒ නිසා දැන් යම් ප්‍රමාණයකට මිනිස්සෙක් අවදි වෙලා ඉන්නකොට බකවියදාන් නමුත් ගන්න පුළුවන්. ඉතියේ විද්‍යාඥය බලලා තියෙනවා මිනිස්සෙක් සජීවීව වැඩක් කරගෙන ඉන්නකොටම ටෙලිවිෂන් එකක් බල බල ඉන්නවා නැත්නම් රේඩියෝ එකක් අහගෙන නැත්නම් පත්‍රයක් කියව කිව ඉන්නවා. එතකොට යාට ඒ හෙල්මට් එක දාලා ඒ ඉලෙක්ට්‍රෝඩ හරහා බලනකොට ක්‍රියාකාරී හිත වැඩ කරන හැටි කොම්පියුටර් බලන පුළුවන්. ඊට පස්සේ මේ මිනිස්සයා නිදි කරවලා එතකොට හැ කන ජීවනාශේ ක්‍රියා කරන්නේ. එතකොට බලනකොට කිසි වෙනසක් නැති වෙනවා. නිදාගෙන හිටියත් අවදින් හිටියත් හිතේ ක්‍රියාකාරකම් වල මොනම වෙනසක් නැත්ලා නෑ. අපි හිතාන ඉන්නේ මේ නිින්ද ගියාට පස්සේ මේ දැන්පත් ගතිය ඒකේ කීකරුවතියක් වෙයි කියනොත් මනසේ මොකක්වත් වෙන්නේ නැහැ. හදිසියෙම ඇඟට වතුර ටිකක් දාලා ඒ මනස නැගිටිනකොට විශාල වශයෙන් කම්පණය වෙලා ආයසරයක් අර ඒ තරංග ටික ජීවන සුළුවේ තත්ත්වයටපත් වෙනවා. නිදාගෙන ඉන්න මනසයි අවදි මනසයි දෙකේ තියෙන වෙනස ඉතාමත්ම නොගිනිය හැකි තරම්. එනිසා අපි හිතාන හිටියත් නැති හිටියත් ඉටිපන්දමපත් වෙලා තියෙනවා. අපි තාන ජීවිතේ අවදි වෙලා ඉන්නකොට විතරයි මේකට දෙවෙනි කියලා නම මනසේ කොච්චර දුක යකාකම් වෙනවා. අපි ඒ ටික වෙන් කරගමු මේ සසංකාරික අසංකාරික කියලා. ඊට පස්සේ සර්වඥාන්සේ ආනාපාන සති සූත්‍රයේදී අපිට පෙන්වලා දෙනවා මේ එක එකක් අයින් කරන යන හැටි. ඒකදී පළවෙනි චතුස්කයේදී ආනාපාන සතිය සතෝ වස සති සතෝ පස සති කියලා වැඩිට බහැගත්තු යෝගාවචරය කියන්නේ සතිය පිටු යෝගාවචරය. එන්න තමයි භාවනාවට ප්‍රවිෂ්ටි ලැබු යෝගාවචරය. උන්න කාය සංස්කාරවල ගුරුසු අවස්ථාව දකින්න දීර්ඝ උස්මක් වශයෙන් හැබැයි ඒකෝට එයා දන්නවා ආය සංස්කාර වශයෙන් තියෙන මේ දීර්ඝෝස්ම යනකොට මම මේ හුස්ම දීර්ඝ බව ගුරුස් බව දකින්නවා මම සත්‍යයක් විශ්ේ වල්මත් වෙලා නැහැ වේදනාවක් විශ්ේ වල්මත් වෙලා නැහැ හිතවිල්ලක් විශ්ේ වල්මත් වෙලා නැහැ ජීවිතේ පණිවිඩය තාට මම දන්නවා දැන් මගේ හිතේ තියෙන හුස්ම කියලා මම දන්නවා ඒ හුස්ම ගුරුස්ම කියලා ඒකට විතර වශයෙන් කියතයි ආශාස ගුරුස් ප්‍රසවාස ගුරුස් එහෙනම් මේක හොඳයි දැන් මේ වැඩේට බැහැසක් ඉතින් මේ අනුව හික්මෙනවා නම් මේ අනුව දිගට දිගට භාවනා කරනවා නම් ඒ හිත භාවනාර දක්වන අනුග්‍රහයක් වශයෙන් සතියේ දිනුවක් වශයෙන් සමාධියේ පිරෙන බවට ලකුණක් වශයෙන් ආශාසය කෙටි වෙනවා ප්‍රසවාසය කෙටි වෙනවා දැන් ඒ කියන්නේ යෝගාචරය දෙකක් ගන්නවා මගේ හිත නන්නත්තර වෙලක් නැහැ දැන් අරමුණට පිටලා තියෙන දැන් පිටිපු එකේ ඇති ප්‍රගමණයක් දක්වමින් ඒ අරමුණ දැන් කී කරු එම කීකර වෙනකොට දැන් අරමුණට මූලඬ මූණ දාලා හරියට එන්ඩෝඩ් කරන්න වෙද්ද කියලා කරන අර වලුඩු දෙක දාලා හිර කරගත්තට පස්සේ මනාප විදියට ඒක හැඩ වැඩ දාලා වහන්න පුළුවන් හිරුණානේ එතන තලෙට් මැෂින් එකට යකට ගහලා හරියට සෙන්ටර් කරගත්තට පස්සේ ඕන විදියට පොට කපන්න පුළුවන් ඒ වගේ දැන් හිත අරමුණ හිර කරගත්ත දැන් මේකේ පොට කපන්න පුළුවන් අන්නේ දෙන්න හිර කරගත්තට පස්සේ සරවචන්ස් කියන දැන් ඕකේ මුල බලපන් මම එතන බලපන් අග බලපන් එනතන ආස්වාසේ ශබ්බกาย පරිසංවේදී ඉර කරගත්තට පස්සේ චක්කයකට අල්ලගත්ත යකඩ කෑල්ල වගේ එම්බුදේට රාන්පුර දාගත්ත වෙදි කෑල්ල වගේ දැන් ඉතින් කටෙන් දාපන් දැන් උඹට ඕන වැඩක් කරපන් එතෙන්ට එනකන් මේක හිර වෙලා නැති වෙලාවේ යකඩ කෑල්ල චක්කයකට සෙන්ටර් කරගත්ත නැති වෙලාවේ කට්ට තිබුවොත් කට්ට කඩලා එම්බුදේට දාන්න බැහැ අතේ රෙදි කෑල්ල තියාගෙන ඉර කරන්න අන්න ඉර කරගත්තට පස්සේ ඔන්න ඒකේ මුල මැදාග ආහාරයෙන් නැහැ විදගත් ආහාරකෙක් සීතර කර ගන්නවා වගේ එwidetilde තමයි යෝගාවචරයට මේ ආශස් ප්‍රසාසය අලකියමුණ කිය විතර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ දේරුව කරන්න වෙන්නේ අතෙන් යනකන් දක්ෂ වුණාට පස්සේ ඉතින් දැන් නැතු ඊට කලින් ඔබ බලන්න ගියාට මොනම වගකට තේරෙන්නේ නැහැ නමුත් හරියට මේක වෙනලා කියලා තියෙනවා දැන් මේ විදියට ආශස් ප්‍රසාසයේ පොදු පෞද්ගලික ලක්ෂණ දැකලා ඒක හොඳට ඉනින ආශාසී ඉනින ප්‍රසාසී සාදරක හොඳ නියමිත ඉල්ලයක් ඇතු හොඳ වීලයකින් විස්තර බැලුවොත් සර්වචනංශපේ මතක් කරනවා මේ පොදු ලක්ෂණවල සංහිඳියාවක් වෙලා ආශාසී පොදු ලක්ෂණ සහ ප්‍රසාසී පොදු ලක්ෂණ සංහිඳියාවක් වෙලා දෙකම සමා වෙන්නේ ආශාසී පෞතිල ලක්ෂණ සහ පොදු ලක්ෂණ ප්‍රසාසී පෞතිල ලක්ෂණ සංහිඳියාවක් වෙලා දෙකම පොදු ලක්ෂණයක් වඩපත් වෙන්න පටන් ගන්නවා මේ දෙකෙන් තියෙන වාය පොට්ටබ ධාතු මේක කම්පනයක් විදිහට චංචලයක් විදිහට පේනකොට ඒ සංහිඳියාව නිසා මේ ආශාස ප්‍රසාස දෙක අසම්බන්ධ ජීවිතේ කීකර වීමක් වෙනවා සංසිඳීමක් සිද්ධ වෙනවා දැන් එතකොට යෝගාවචරය දැන් අර කායानुපස්සනාවේ අන්තිම සිකාවටපත් වෙලා මුදුන්පත් වෙලා මුදුතෝම දන්නවා දැන් අල්ලගත් අරමුණ අරමුණේ නිමිත්ත කරන්න පුළුවන් බැරි ගතියක් නැන්නේ ආකාර දෙක ගන්න විදියකුත් නැහැ ලකුණුත් නැහැ ඒ වුණාට ආනාපානෙ තියෙනවා නැතුව ආවාමි මුදුතෝම එකේ පෞද්ගලික ලක්ෂණ ගිවන් වෙලා පොදු ලක්ෂණ උස්මාවියක් වැඩ කරනවා ඒක මේ බාහිරයේ උස්මයි ඇතුලේ උස්මයි වෙන් කර ගන්න බෑ. ඒ ආශ්‍රද ප්‍රසන්නයේ සම්සිඳුනට පස්සේ අජ්ජත් බඩ විධාතු බඩ බහිද්ධා බඩ විධාතු රේවේෂා. නැත්නම් අජ්ජත් වායෝ ධාතු බහිද්ධා වායෝ ධාතු වායෝ ධාතු රේවේෂණ යහු. උස්ම ගන්නවද නැද්ද කියන්න බෑ නමුත් මේ ඇතුලේ ඉඳලා පිටට යනද පිටට ඉඳලා ඇතුලට යනද ඇතුලේ පිට කියන සංඥාව නැති වෙනවා. උස්මෝගයක් යනවා. අට විධාතු තියෙනවා තේජෝ තියෙනවා වායුත් තියෙනවා නමුත් මේ මම නොවේ කියලා සීමාව නැති වෙනවා. ඉතින් මේක මම මේ දවස් ටිකේම මතක් කරගන්න විදිහට මේක හොඟවදෙන්නට බය වෙන සුළු සැක වෙන සුළු මේ විනාම තර්කයට ගැලපෙන්නේ නැත්තක් වෙනවා. අපි ඒක නෙමෙයි මේ වෙලාවේ මේ ජීවිත කරන දැන මේ විදිහට යම් කිසි කෙනෙක් මේක දැකලා හොඳට ඒ කය පිළිබඳව අසම්බන්ධය කාය සංස්කාර පිළිබඳව අසම්බන්ධය කෙරෙන්න නම් අටුවාචාර්ය මහසලා පිළිගන්නවා ඒක භාවනා කරන කෙනෙකුට තියෙනවා ඊට කලින් කියුනේ නැතුණාට වචනය පිළිබඳව දොඩමළු වෙන ගැතිය ඇතුළත කතාව දක්ක ਵਿਚාර දෙකකට කලින් අතරලා තියෙනවා මේක උනාට පස්සෙත් ඒ කියන්නේ ආසවස සංසිඳුණාට පස්සෙත් කෙනෙක් මේක හිතන්න පටන් අරගත්තොත්, මේකට විතර්ක කරන්න පටන් අරගත්තොත්, විචාර කරන්න පටන් අරගත්තොත්, මෙච්චර ලස්සන සංසිඳවගත්ත දේ ආය ඇවිස්සෙනවා. හරියට මිදිච්ච කිරිය හඩියක් අරගෙන කාල් ගන්නවා. ඒ නිවිච්ච තත්යෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා එතන සඳහන් නොවුනට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක නොදෙනී යන වෙලාවෙනකොට නොපෙනී යන වෙලාවට මේ ආශ්වාසය කියලා මෙනෙහි කරගන්න බැරුව යනවා. මොකද ආශ්වාස ප්‍රශ්වාස දෙක සමානයි. මේ ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒසොට ඒ යෝගාවචරය මෙනෙහි කිරීමේ පැත්තක ඒ කියන්නේ මානසිකාරය මෙනෙහි කිරීම විතක්කය කියන එක හැලෙන වෙලාවදී ඒක දැනගෙන ඒක පැත්තක තියලා දැන් අරමුණට හිත තියාගෙන ඉන්නකොට තමයි මේ ආශ්වාස දෙක සංසිඳෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සමත භාවනා කරන යෝගාවචරයක් නම් ඒ විතක්ක ਵਿਚාර දෙක ද්විතීයික ධ්‍යානෙ යෑම හරහා සංසිඳවන්න සිද්ධ වෙනවා. ධ්විතීයික ධ්‍යානෙම විතක්ක ਵਿਚාර නැත්නම් විපස්සනා කරන කෙනෙක් ගැන ඉඳ තියලා අටුවාවක් පිළිගන්නවා. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. කාය සංස්කාර සම්පන්නේ කරන්න පුළුවන්. එයා හරියට දන්නවා නම් පේන තා ආශස් ප්‍රසවාස මිනී කරන්න පේන්නේ නැත්නම් සංසිඳෙනවා නම් ඒක දිහා බලනදල එහෙම සංසිඳෙන්න ආරින්. ඒසට මේ මෙන්නේ කිරීම කියන නම් කිරීම විතක්ක ਵਿਚාර දෙක තමයි වචී සංකාර කියලා කියන්නේ මේ දෙක සංසිඳුනොත් තමයි ඒ යෝගාවචරය දක්ෂ විදියට ආය සංස්කාර සංසිඳවගන්නේ. ආය සංස්කාර සංසිඳ වීමේ මේ නැත්නම් ඊට කලින් වචී සංස්කාර අතර ගලලා ආය සංස්කාර සංසිඳ වෙච්ච වෙලාවක කර කලබල වෙන්නේ නැතුව සැක උපදවා ගන්න නැතුව හිත නිින්දට වට ගන්නේ නැතුව නැවත ආය තුරුස්ම ගන්න යන්නේ නැතුව පදියන්කේ ගලවන්නේ නැතුව හිටියොත් ඒකට හම් වෙන තෑග්ගක් වශයෙන් පීති පරිසංවේදී කියලා තමන්ට කරපු දේ දැන් හරියටම හිත තැම්පත් වීම නිසා ප්‍රමෝදයක් පහළ වෙනවා. විශලන් නම්ියක් පහලට සි ප්‍රමෝදයක් පහල වෙනවා. ඒක ඉතින් පසු කාලීන ආචාර්යවරු පසනක් ප්‍රීතිය වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ ප්‍රමෝදය පහන්නට පස්සේ සහාතික කරලා කියන්න පුළුවන්. මට මේ ප්‍රමෝද විනාඩි 5ක් ඉන්න පුළුවන්, 10ක් ඉන්න පුළුවන්, 20ක් ඉන්න පුළුවන්, 30ක් ඉන්න පුළුවන් කියලා නීවරණ පැත්තකටවත් එන්නේ නැහැ. බාධාවක් නැහැ. සතුටින් ඉන්න පුළුවන්. නමුත් අපි අද කවල් සාකච්ඡා කරා වගේ මේ සතුටට ඇලෙන්න තියෙනවා. ඇලුනොත් ඒ යෝගාචරයේ ඉදිරි ගමන්ට ඒකම බාධාවක් වෙනවා විලංගුවක් ඇහුවා. මේකට විදර්ශනා උපක්ලේශ කියලා සමාන අර්ථ තහං කරනවා. එයා දැනගෙන මේ ප්‍රීතියට ගැති වෙන්නේ නැතු ඉදිරියට ගියොත් ඒ ප්‍රීතියම නිකන් හරියට මේ කීරියෝලින් දීකිරි හදනවා වගේ නැත්නම් දීකිරුලින් විඳරු හදනවා වගේ ප්‍රීතියේම ඇතුළත තියෙන විඳනය තමයි සුඛය කියලා. ආනාපාන සතිය සදා කරනකොට වචනාචා ආනාපාන සතිය ආනිසංස සඳහා කරනකොට ආනාපානගති භාවනා භික්ඛවේ භාවිතා බහුලීගතා සන්තෝචේව පනීතෝච සුඛෝච විහාරෝච. ඊටාමත්ම සාන්තයි ඊටාමත්ම ප්‍රණීතයි සුඛ විහරණයක් දෙනවා. කදාකත් පාපක අකුසල ධර්ම කිසිම දෙයක් එන්නේ නැහැ. අදිර තද ග්‍රීෂ්ම කාලයකට ඇතු වෙච්ච මද වැස්සකින් සියලු දූවිලි හෝදාරින්නාසේ හිතේ තියෙන කැලේස ඔක්කොම හේම දැන්පත් වෙන්න ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න නැත්නම් එතෙන්ද යෝගාවචරයේ හරියට තේරුම් ගත්ත සුතුමි ඥානෙ තිබිලා මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් බ්‍රහ්ම සුඛේ උච්චා. වෙන් යහන මොන්නම සුඛයක් මනුස්ස ලෝකේ නෑ ඔච්චර දක්ෂ. අනපාන උන්දට ඕම සංසිතිලා. එයාwidetildeනේ සුඛයේදී ප්‍රීති අධ්‍යාන් කළා මේක ලබන්නේ. ඊට ඉස්සලා විතක්ක ਵਿਚාර දෙවම් කරනවා. හරියට කියනවනම් සමත භාවනා තුමිනි ධ්‍යානෙ වගේ උච්චර යන්න පුළුවන් මේ ලෝකේ තියෙන අනිරාමිස සුඛෝනි උප්පරිමේට යනවා. ඒ ප්‍රීති සුඛයට ගියාට පස්සේ ආනාපාන සති සූත්‍රය සඳහන් කරන චිත්ත පරිසංවේදී අස සිස්සාමිති සික්කති චිත්ත පරිසංවේදී පස සිස්සාමිති සික්කති යන තේරෙන පදන් ගන්නවා. හිත විතරයි තියෙන්නේ විශේෂම අරමුණක. ඒ කියන්නේ අර ඊගත දේශනාවේ කොන කරගත්තොත් පටික සම්පත්තියක් නැහැ, හැප්පෙන්න දෙයක් නැහැ, ආකාරයක් නැහැ, ලිංගයක් නැහැ, නිමිත්තක් නැහැ, නම කියන දෙයක් නැහැ, ඒක හැප්පෙන්න දෙයක් නැහැ, අතගාල බලන්න දෙයක් නැහැ. හැබැයි පුදුම මිහිරියාවක්, සාන්ත ප්‍රණීත සුඛයක් පුත්‍ති විඳිනවා. අන්නේ සුඛයේ පුත්‍ති විඳිනකොට ඒක ටිකක් පදයක් වෙන්න ඕනේ. ඒ සුඛයේ කියනවා මාන පැයක් වගේවත් අඩුවන පද කරගෙන යනකොට චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමිති සික්කති. යාර චිත්ත සංස්කාරය තේරෙන්න පටන් ගන්නවා. චිත්ත සංස්කාරයන් කියලා කියන්නේ අර පදියම තුල ඒ පැහැදිලි භාවය තුල මේ හිතේම එක එක වේදනාවල් පහළ වෙනවා, එක එක සංඥාවල් පහළ වෙනවා. චිත්ත සංස්කාර කියන්නේ වේදනා සහ සංඥා දෙකට. ඉතින් එතෙන්දී ඔන්න මරිච්ච අම්ම පේන්න පටන් ගන්නවා, ජේතවනාරාම පේන්න පටන් ගන්නවා, බුදුහාමුදුරුවෝ පේන්න පටන් ගන්නවා, මලකුණු පේන්න පටන් ගන්නවා, ගංගාවල්, වැලි තලාවල්, ඥානාප්ප දේවල් අර බාහිරින් අරමුණු ගන්නෙ නැති නිසා ඉතියේ තියෙන සංඥාවල් එන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී යෝගාවචර මේ මොකක් ඇල්ලුවත් අහුවෙනවා. මේක සුබ කියලා ඇල්ලුවත් අහුවෙනවා, අසුබ කියලා ඇල්ලුවත් අහුවෙනවා. මේවා තේරුම් අරගන්නවා මනෝ විකාරම. එහෙම නැත්නම් මනසෙන් මේ ඇති කරන දේවල්. මේක පස්සේ අපේ දේශනාවට ඉස්සරහට අවශ්‍ය වෙනවා මේ කැලල. එතන වේදනාවල් වගේක් වෙනවා. ඇත්තටම කයේ වේදනාව වගේ පේන හැබැයි මේ මා අනිකරම දෝමනස සෝමනස වේදනා මනසේ වේදන විතරයි කියන්නේ වෙනවා. මට හිතා ගන්න බැරි විදිහට කය හිතේ කයේ සැප සම්පත් දැනෙන ප්‍රාණක මාට බුද්ධම වේදනාවට ඇති කරනවා. ජීලෙද්දම් මෙලි කරනවා වගේ, සුරිසුගකට අහුවෙලා කරකවනවා වගේ, සුනාමියට අහුවෙලා යට කරනවා වගේ, කුණ්ඩවලින් අල්ලෙවල වතුර කොබාන ඉන්නවා වගේ ඉන්නම්ය වේදනාව වගේක් එනවා. මේ ජීවිත තර්ජනේ ඇති කරන තරමට සමානලාට එනවා. නමුත් මේ යෝගාචරය දන්නවනම් මේ හිතෙන් කරන දේවල් කියලා සමහර වෙලාවට අටවචාරින් වහන්සේලා බව පිළිගන්නවා. මහේශාදගේ ස්වාමිනාසිගේ පොතේ සඳහන් කරලා තියෙනවා. එන සුඛයන් යවස්ථාදීන සුඛයන් කෙලින්ම යෝගාචරයේ මම දැන් රහත් උනා කියන මට්ටමටත්පත් කරනවා. මේ සුවාන් වෙලාවක් නැහැ තමයි. නමුත් මේන වේ සුඛේ තරම්ම කිසිම දුකයක සම්බන්ධයක් නැතුව එන සුඛ වේදනා එනවා, දුක් වේදනා එනවා, සංඥා එනවා. මෙන්න මේ ටිකේදී යෝගාවචරයා නිවන ප්‍රාර්ථනා කරන්නේ නැතුව මොනවා හරි මලකුණක් මේ පිට තියෙන දේ ප්‍රාර්ථනා කරනවා නම් ඒ රැල්ලට අහුලන ගසාන යනවා. මේක බාල්සමි කඩේම පරීක්ෂණයක්. උත්තුම જાති පෙන්නවා ඉස්සරහට. පෙන්නකොට යා නිතරම හිතාගත්තොත් මම මේ කිසි කෝලමක් කරන්න නෙවෙයි මේ බණ භාවනා කරන්නේ. මම මේ කෝලම් වලට අහුවෙන්න නෙවෙයි මේ ඥාති වින්ගෙන් උනේ හල්ලියෝලින් වෙන් උනේ බබ බවබෝලින් වෙන් උනේ මට නිවනයි ඇති හැටි දැක ගන්න ඕනේ. නමුත් ඇති හැටි පෙන්වන්න ඉස්සරලා හිත මේ වගේ හොල්මන් වගේ කරනවා. අන්නේ විදිහට මේ එන දේවල් වලට අහුවෙන්නේ නැතුව ගියොත් අද ඒවතියෙදිත් හිත සලා ගන්න නැතුව ඉදිරියට ගියොත් ඒ යෝගාචරයට තේරෙන පටන් අර ගන්නවා. දැන් විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්න දෙයක් නැහැ. කයත් නැහැ. කල්ලතුම ආසස්වසා සහිතව මේ කාය සංස්කාර ගිවම් කරා. ඊට පස්සේ විතක්ක ਵਿਚාරවල තිබුණු හිතවිලි මවන ගතිය ඇතුළත කතාව දොඩමළු වෙන ගතිය නැතුව නෙවෙයි ඒක ගණන් ගන්න තියෙන යෝගාවචරය දැන් තලතුණා වෙලා. ඊට පස්සේ වේදනා සංඥාවලේ පුදුමාකාර හොල්මන් කරන් හදනවා. දැන් තේරුම් ගන්නවා මනෝ කුප්පංගමාලම්ම මනෝ වෙද්දා මනෝමය. මේ ඔක්කොම මනස පූර්ණව වෙච්ච දේවල්, මනස ශ්‍රේෂ්ඨ කරගත් දේවල් මේ හුදු මනෝමය දේවල් බව තේරුම් ගන්න. තේරුම් අරගත්තොත් ඒ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබන්න සසංඛාරික කායේ කායිකින සසංකාරික දේවල් වූ අසංකාරික දේවල් දැන්නේ. වචනේ සම්බන්ධව හිතලා කතා කරන දේවල් වූ විතක්ක ਵਿਚාර කියන අසංකාරික දේවල් උත් නැහැ. මනසත් හොඳට පුළඟකින් නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ තියාගෙන ඉන්නවා. ඒකත් විඥානයේ පුදු අපහසුකටපත් වෙනවා. විඥානයේ මෙතෙක් කල දෙවුනේ පුදුආකාර විදියට ඇහැ රූප බලලා සතෙන් ආකම්බේ නන්ද බල්ල රස බල්ල මේකට ඇත්ති වෙන්න කැමතිදී හේතියේ පළවෙනි අතාලට යෝගාවචරයේ විඥාණය කෙලෙස් වලිමුත් නෑ අලුතෙන් කර්ම රැස් කරන්නේත් නෑ ඒ නිසා විඥාන ප්‍රතිෂ්ඨාව නැති වෙන්න පටන් ගන්නවා. එතකොට විඥාණය ඔය මායන් ටික චපල ගති ටික ෂට ගති ටික ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඉතකොට හුඟක් වෙලාවට කරුවත් සංසේ සඳහන් කරන මේ චින්තනය මම කිව්වේ චේතනා සූත්‍රය සම්බන්ධ කරගත්තොත් සම්බුද්ධංශය සඳහන් කරනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං හෝති විඥානස්ස තිටියා. ඒ වෙලාවේදී යම් ප්‍රාර්ථනාවක් තිබුණා. අනේ මට මේක නිසාරක ලැබේවා මේක ලැබේවා කියලා ආමිෂ වශයෙන් උනේ ආමිෂ වශයෙන් හිතෙන්න ඇතිගන්නේ ප්‍රාර්ථනාවම විඥාණය බැස ගන්නට පත්ල වෙන්න පදිංචි වෙන්න වේදිකාවක් කරගන්න. යංච පකප්පේති නව නිර්මාණ කරනවා සැලසුම් හදනවා ප්‍රකල්පනා කරනවා. එහෙම නැත්නම් චින්තකෙක් වෙන්න. ඒ හැම එකක්ම ඇති විඥාණයට කොක්ක දාලා විඥාණය ප්‍රතිෂ්ඨාවක් ලබන. එහෙම නැත්නම් යංච අනුසේති. මේ මනුස්සයා දන්නේම නැහැ සංසාරේ ගෙනාපු අනුසේ ධර්ම මතුවෙන්න පටන් ගන්න. ඒ කෝකකාරී විඥානේ දැන් අසංකාරික සසංකාරික ක්‍රියා ඇත්තකට වුණාට පස්සේ කායික වාචික මානසිකව සිදුවෙන්න පුළුවන් මේ සිද්ධි ටිකම තමයි විඥානේ ගැටි ගන්න. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරන උපදේශ ලැබවූ යෝගාවචරය චේතනා පහළ නොකරන චේතනාවක් ඇති කර ගන්න. මේ හරීම විප්ලවයි. හරීම රැඩිකල්ව අදි චේතනාවක් ඇති කරනවා මම මෙවැනි තත්ත්වයේදී චේතනා නොකර ජීවිත චේතනා කියන වචනේ පාවිච්චි කරන තුරු මම කියන්න බෑ. ඒක චේතනාවක් තමයි. හැබැයි මෙච්චර සුද්ධ කරන ආපෙකම අලුතෙන් විඥාණයට ආය දෙන්නේ නෑ ලඝු පොලක්. චේතනා නොකරන්න චේතනා අදිෂ්ඨාන. ඒ කියන ප්‍රකල්පන නොකරන්න අදිෂ්ඨාන. සින්සතරවචෙන් සඳහන් නොච චේතේති යංච පකප්පේති යංච අනසේති ආරම්භණං හොති විඥානසතිතිය. තස්මින් පතිත්තේ විඥානේ විරෝල්ලේ පුනබ්බකාය අබිනිබ්බත්තති. යා චේතනා නොකර හිටියට ප්‍රකල්පනා අනුසය කියන දෙක හෝ දේශ මාත්‍ර වශයෙන් තියෙන විඥානේ එක කොක්ක ගන්න. කොක ගන්න ඒක වවාගෙන ඒ හරහා යනවා අබිනිබ්බත්තියකට නැත්නම් නව જાතියක් ඇති කරන්න. එහෙම නැත්නම් භවයේ ගැට ගන්න. ඒ නිසා යා දෙවනි මතකට අදිෂ්ඨාන කරලා මම මේ වෙලාවේදී මොනම දෙයක්වත් නව නිර්මාණ කරන්න යන්නේ නැත්නම් ප්‍රකල්පනා කරන්නේ නැහැ කියන. ඉදහාට ඔන්න දැනගන්න ගොළුවන් එච්චර දුර ගියාට පස්සේ ඉතින් වාක් විලා භාවනා කරලා කිසිම මේ උදාහරණයක් වශයෙන් කියනනම් පොඩි එකට ඉදිරියට ගන්න දවසේ වටේට ඌ කැමැති දේවල් වටේ තියලා කැමැති කුත් තියලා පොත්පත්ත් තියලා තෙල් ලම්බඩුත් තියලා ඌ මැදින් තිබ්බහම ඌ අල්ලනවනේ මොකක් හරි එකක්. එතකොට අමලදාතර කියනවනේ හා මේ පොඩි එකා මෙන්න මේකට කැමැත්ත තියෙන එක කියලා. එතකොට මේ පොඩි එකා වගේ තියෙන විඥානේ මොකවත් අල්ලන්නේ නැති ඉන්න අවස්ථාවක් හිතාගන්නයි මම මේ නිදර්ශනයක් දෙන්නේ. පොඩි එකා කියලා කියන්නේ මේවට පුදුම ආශාවක් තියෙන. ඒ නිසා තිබ්බ ගමන් ඌ මොකක් හරි එකක් අල්ලනවා. නමුත් යෝගාවචරයාගේ තියෙන ලක්ෂණය තමයි විඥානේ මේ වෙලාවට පොඩි එකා වගේ හැම දෙයකටම ලෝභ කරනවා, කිචු කරනවා, තණ්හා කරනවා, චන්දරාග ඇති කරනවා. මට්ටම් කරගෙන ඉන්නවා මොකක් ඇල්ලුවත් ඒ භවයටපත් වෙනවා. අපි කියනවා ඌ ඒ අමලදාත්ලයි කතාවල් හැටියට පොතක් අත්වත් මේකයි ඉගෙන ගන්න පැත්තට යයි. කැම බින්න ඇල්ලුවොත් මේක කැමදාත කෙනෙක් වෙයි. චිත්‍රපතක් කරලා චිත්‍රකාරයෙක් වෙයි කියලා සාමාන්‍ය කතාවකින් ඌ වෙනවනෝ කෝක වෙතත් ඒ අල්ලන දේ හැටියට ඌගේ භවයේ ගැටටයි. අන්න ඒ වගේ මෙතනදී විඥාණයට චේතනා දෙන්නෙත් නැතුව, ප්‍රකල්පනා දෙන්නෙත් නැතුව බලන්න හිටියොත් අනුසය වැඩ කරන හැටි පේන්න ගනී. ජානුසේ සෙල්ලම තියෙන්නේ මේකයි අනුසය කියලා දැනගත්ත ගමන් අනුසය වල බල බිඳෙනවා. ඒක වැඩ කරන ඔක්කොම වැඩ යන අතර යහින්නුලින් තමයි අනුසය වැඩ කරන්නේ. දැන් මේ වෙලාවේදී සසංකාරික අසංකාරික වශයෙන් ඔක්කොම කායික වාචික ක්‍රියා නතර කරලා මනසේ සිදුවෙන ඒ කියන්නේ විඥාණයට දෙන්න තියෙන ආහාර ටික එක 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 අයින් කරනවා. අයින් කරපුවාම අනුසය ධර්ම තේරෙන්න පටන් අරගත්තොත් සංවේගයක් මිස වෙන මොනක්වත් දෙන්නේ අපි මෙවැනි විඥානයක් මේ මොනවා නැතත් අනුසය හරි ගැටගහින් නැතර විඥාණයට අපි උදේ ඉඳලා හැන්දගෙන කම් මොන්න තරම් කාමාරමු දෙනවා මොන තරම් මේ ආමිෂාරමු දෙනවා. අපි පොසත් කියලා කියන්නේ ගොඩාක් විඥාණයට කහ කණ්ඩ දෙන එකනේ. අල්ලව ගෙදෙට් වැඩි දෙනවයි කියලා නම් කරක් වෙනවා. අම්මලා තාත්තලාට වැඩි සැප තියෙනවයි කියලා අපි ආඩම්බරත් වෙනවා. ඊටදී අද දිනුනේ කියලා තා විඥාණයට පොහොර තියලා අනේ පවද්ද නිවන් දකින්න කියලා. අතින් ගියාට පස්සේ තේරෙනවා විඥාණයදී මොනවත් නොදුන්නත් ඌම හදාගෙන හරි ගැටේ ගහනවා. අපි එහෙම නැත්නම් මේ ආමිෂ දේවල් නැත්නම් නිර්ආමිෂ දේවල් දීම හොඳයි කියලා ධ්‍යාන අභිඥාවට ආශ කරනවා. ඒත් විඥාණයට ලොකු බදනමක් ලැබෙනවා. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරනවා. අපි දිනා මේ ප්‍රාර්ථනා චේතනා පරිශුද්ධ වෙනම් පින් සතම් පරිදින්නේ නැහැ කියලා හොඳ දේවල් වලට ප්‍රාර්ථනා කළොත් හරියයි කියලා. මේක හොඳ නරක දෙයක් වුණා. කොයි ප්‍රාර්ථනාවක් කරත් කොයි චේතනාවක් කරත් විඥාණයකට කොක්ක ගන්න. ඒ වගේම අද ලෝකයේ Nobel Prizes දෙනවා, Magsaysay සම්මාන දෙනවා, Templeton සම්මාන දෙනවා මේ නව නිර්මාණ කරනවා. නව නිර්මාණ කරනවා කියන්නේ අලුතින් karma රැස් කරනවා කියන එක තමයි. කෙලෙස් එකතු කරනවා කියන එක තමයි. එකම නව නිර්මාණ තමයි නව නිර්මාණ නොකරන මෙවැනි චත්තකරද විඥාණයට කිසිම ආහාරක් නොදී ඉන්න යන එක තමයි බුදුරජාණන්සේ දකින ලොකුම ආර්ය පරිශීලනය. අච්චර විරිසුදු කරගත්ත විඥාණයට ආයත් කැම දෙන්නේ නැතුව හිටියොත් තේරෙන පටන් ගනි ඒත් මේක අර අනුසය අල්ලගෙන මේ ගැටි ගහ ගන්න හදන හැටි දැක්කොත් පමණක් ඒ යෝගාවචරයාගේ උත්සාහයේ තියෙන විඥානයේ අපපතිතස විඥානයක් කරන්න නම් ඒ අනුසය ගෙවෙන්න ගෙවෙන්න සතුටුපත් වෙනවා ගෙවෙන්න බලන්න කරන්න තියෙන අනුසය තිය අදහින එක විතරයි ඒ වයට හීනුනේ බඩ කරන දේවන්නේ දැන් හරියට මේ අනුසය සෙල්ලම ගැන කියනකොට විඥානයේ අනුසය අල්ලාගෙන කරන දෙල්ලම ගැන කියනකොට ඒ පුරුමි ස්වාමීන් වහන්සේ දුන්න නිදර්ශනයක් එයා කියන මේ මාෆියා වගේ සංවිධානයක එදාට මේ කුඩු ගෙනියන්නේ හරි කුඩු බිස්නස් හරි කරන්නේ එදාට කුලියට ගත්ත මිනිස්සෙක්. ඒක නිකන් කුලී හේවායෝ. ඒ මිනිස්සු ලක්ෂයක් අල්ලගත්තට පොලිසිය දන්නේ නැහැ මේ යාන්ත්‍රණය වැඩ කරන හැටි. මොකද එදා කුලියට ගන්න මිනිස්සෙක් පොරොන්දුවක් තමයි. අපිට මෙච්චර ගාණක් කියනවා කොහෙන්ද තොරතුරු ඉන්නේ කොහෙන්ද ඕඩර් එකෙන්නේ මොකක්වත් උඹට ඕන කමක් නැහැ. ඔබ පිළියෙ ගියොත් අපි බේර ගන්න. මෙච්චර ගාණක් කියනවා. ඉතින් ඒ නිසා මේ හොරකම් කරන හොරු යල්ලුවට මත්තුළු ජාවාරම් කරන ඉත්තු යල්ලුවට පොලිසියට කතාවක්වත් බෑ. ඒ මහවරාලා. මහවරා තියා අධ්‍යක්ෂක මණ්ඩලයේ තියා සුපර්වයිසර් තියා පර්මනන්ට් සෝල්ජර් කෙනෙක්වත් අල්ලන්නේ නැහැ. කැෂුවල් කෙනෙක් විතරයි අල්ලන්නේ. ඒ නිසා පොලිසිය හොඳට දන්නවනම් පොලිසිය කරන්නේ එහෙම කට්ටි ගොඩාක් එකතු කරලා ඉංගියක් ගන්න හදනවා. මේ මිනිසුන්ට විධාන කරන්නේ කොහෙන්ද? මේ මුදල් එන්නේ කොහෙන්ද? කොහොමද කරන්නේ කියලා සැකයක් ඇති කර ගන්න පුළුවන්. ආ මේ වෙන්නේ යාන්ත්‍රණිකෙන් තමයි එන්නේ කියලා ඒක අල්ල ගන්නවා කියන එක අර කුලී වය 1000ක් අල්ලන රෙඩියම. ඒක අල්ලගත්තට පස්සේ තමයි ඊට උඩින් තියෙන කට්ටයම අල්ලන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඊට උඩින් තියෙන කට්ටයම අල්ලන්න පුළුවන් වෙන්නේ. කොනකල් එන හොරු මරලා ගහලා තල්ලු මොකක්වත් කරන්නේ නැහැ. ඒ හොරුන්ගෙන් තොරතුරු අල්ලගෙන ජීවත් විතරයි මහවර අල්ලන්න පුළුවන්. ඇත්තටම කියනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ මහවරක් පෙන්වන්නෙත් ජේම්ස් මොන්චොක්ස්ල පෙන්නනවා. මහවරා ඉන්නවා ඒ කඳේ යට කැලල විතරක් පෙන්වනවා උඩුව පෙන්වන්නේ නැහැ. හැබැයි ඕඩර් එක දීපගේ කෙරුවේ නැත්තම් ඒ අධ්‍යක්ෂකවරු ඕනම කෙනෙක් මරලා දානවා. ඒ තරම් බලවත් ඒ මාෆියා සංවිධානයක ප්‍රධාන හොරක්. ඉතින් පොලිසියක් වගේ ඉදිරියට ගිහිල්ලා ඒ මාහොරා අල්ලනවයි කියන එක එනේනිකට ගහලා වැල්ල තරලව සාමාන්‍ය ගෙදර දොරේ පාම් පාංගඩියක් කෙලකන කපවන සික් ගහලා කරන කරලා බෑ. තුරතුරු ලබා ගන්නවා මිස ඒ මිනිස්සු තියාගෙන ඉන්න උන ඉත්තු විදියට ඉඳලා තොරතුරු ගන්න ඕන. ඒකල මහවරු අල්ලගෙන බැලුවොත් සමහරලාට රට යගමැතිම වෙන්න ඉඩ තියෙනවා. පොලිසිය ලොක්ක වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ඇමති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒකෝර තමයි තීරණ පටන් අරගන්නේ මේ විඥානය කියන දෙල්ලම හරියට අර මහවරු අල්ලන වගේ අත් මේ පස්පවුලි දසකසෝජින් වලකිනවා කිව්වට විඥාණයට මොනම බලපෑමක් නැහැ. ඊට පස්සේ අපි නිරාමිස සුඛේ ලබල ධ්‍යාන ලබා ගත්තත් විඥාණයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අසංස්කාරික දේවල් නතර කරන නතර කරන යනකොට විඥාණය පොඩ්ඩක් කොටු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා අනුසය ධර්ම අල්ලන්න ගත්තාට පස්සේ තමයි තේරෙන්නේ මේ විඥාණය කියලා කියන්නේ අන්නෝගේ විශාල රහස්කල්ලියක ප්‍රධාන හොරා කවුරුකද කියන්නේ? යාබන් කොට රටේ ප්‍රධාන කුරවැසි. ඉතින් එතකොට පොලිසිය ලොක්කය අමාරුවේ. අච්චර ලස්සන අල්ලගෙන ගිය පොලිසිය ලොක්කය අමාරුවේ මොකද මොලේ ඉන්නේ මහා බලවතෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ අපිට දීලා තියෙන මේ සතිය කලබ වෙලා ගහ බැනගෙන ප්‍රතික්‍රියා කරලා මොකුත් කරන්න බෑ. සතියට අහුවෙන හැම තොරතුරක්ම තේ තියාගෙන ඉදිරියට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් ජාති ජරා වන්දන ගැන කතා කරන්න පුළුවන්, භවය ගැන කතා කරන්න පුළුවන්, උපාදාන ගැන කතා කරන්න පුළුවන්, තණ්හා ගැන කතා කරන්න පුළුවන්, ස්පර්ශ ගැන කතා කරන්න පුළුවන්, සලආයතන ගැන කතා කරන්න පුළුවන්, නාම රූප ගැන කතා කරන්න පුළුවන්. ඔය මොනවා කතා කරත් අර මහා මුල බුදු ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම දකින්න දකින්න කවදාවත් උදම්මනන් යන්න නරකයි. කවදාවත් වාසිබස් කියන්න යන්න නරකයි. මොකද මහා මුලට ඒකෙන් බලපෑමක් නැහැ. ඒ නිසා කලබල වෙන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් මේ විඥානයේ ප්‍රතිෂ්ඨාව කරන්න බෑ. විඥානයේ ප්‍රතිෂ්ඨාව කඩන්න නම් අර ආසංකාරික සසංකාරික කාය වචී මනෝ සංස්කාර යම් ප්‍රමාණයකට කීකරු කරගෙන අපි මේ කරන ප්‍රාර්ථනා අපි මේ කරන ප්‍රකල්පනා ඊට යන්නේ තියෙන අනුසය ධර්ම පිළිවඳව බුදුමාකාර අවදීකින් ඒවට හොඳටම නටන්න දෙන්න. නටන්න දින බලාගෙන ඉන්නකොට කවදාකවත් මේ පොලිස් අඳුමින් ඇදේ සැලසෙන් නැතුව රාජපුත්‍රයන් වගේ සාමාන්‍ය සිවිල් අඳුමින් අරගෙන බලන් ඉන්න ඕනේ. හිත මේව අනපනේ නතර කරලා වේදනා සංඥා දෙක මැද යම් ප්‍රමාණයක් ඉදිරිය ගියාට පස්සේ කොහොමද මේ ප්‍රාර්ථනා අපය නනවන්නේ කියලා. ඒකට කියන්නේ චේතනා කියලා, සංස්කාර කියලා. කොයි එකකින් හරි පුදුමා කවදාකවත් අපේ හිත ප්‍රාර්ථනා හිග වෙන්නේ ප්‍රාර්ථනා හිග වුණොත් සීදීන සාරයි. අපි මුළු ජීවිතේම යන්නේ ප්‍රාර්ථනාව දිගේ හරියට බෝරුවකින් වැඩ ගන්න ඕන නැත්නම් උගේ වැඳලා ඉන කරත් ඉස්සරහින් කරක්ටලයක් එනවා. ඒක වැනි වැනි තියෙනුනේ බෝරුව ඒක එල පිටිපස්සේ එලවගෙන යනකොට ඌ යන්න ඕනේ දැන්ට යනවා. එනිසා මේ චේතනා රාශියක් දිගේ තමයි අපේ මුළු ජීවිතේම පණපොවන. මේ චේතනා ටිකෙන් කියේ කවුද මිනිහා කියලා. චේතනා නැති චේතනා විතර ડિප්‍රෙස් කියලා. චේතනා නැති නොකන ලිස්ලස් කියලා. අයියෝ කිසි දෙයක් ගන්න දෙයක් නැහැ. හරි පාළි. හරි ඒකාකාරයි. හරි තනි. හරි මේ කොටු වුණා වගේ. ඉතින් සම්ම මොනවා හරි සලස්මක් දාගන්නවා. අපිට හිත චේතනා වලින් වෙන් වුණාට පස්සේ තේින්නේ මල හෙන ගහච්ච තොම් පිටිනියක් වගේ. කොම්බයක් වගේ. එනිසා අපි බලන්නේ මොනවා හරි දෙකින් ආයේ චේතනාවක් දාගන්න. එහෙම නැත්නම් ඔය කල්පනා කරනවා. ප්‍රකල්පනා කරනවා. ඉතින් අපි හිතන්නේ ඒක ලොකු මේ දාර්ශනික වැඩ කියලා. අපි දන්නේ ඒක විශාල ලාභ කියලා. නමුත් මේ විඥානයේ මායාවල් ඒව හරහා තමයි යා ගේම ගෙනියන්නේ. ඒක සංසාරගතනාංශි පැත්තක ඉඳලා විඥානයේ සෙල්ලම දැනගෙන රහස්සුත්තු සේවාවක් අපිට කියනවා සත්‍ය මේවා ටික දැනගෙන මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න යන්නත් තිබා මේ වැඩක නැති බලහන හිටියොත් අපිට මේ ආනාපානයේ සංසිඳුණාට පස්සේ ඊගාට මම මොකද කරන්න ඕනේ? එහෙම නැත්නම් මම මේ වෙලාවේ නිකන් ඉනවට මෛත්‍රී භාවනා ටිකක් කරොත් හොඳ නැද්ද? එහෙම නැත්නම් මම දැනගන්නේ කොහොමද මම දැන් ඉන්නේ විපස්සනාවේද මම ඉන්නේ සමථයේද කියලා මේ තීරණයෙම පේන්නේ තියෙන අර විඥානයේ මායාව. දැන් මේ ඇති වෙච්ච සමාගත්ත හදාගත්ත මේ හුදකලාවේ හදාගත්ත මේ විවේකයේ හදාගත්ත මේ විස්රාමය රකින්න දෙන්නේ නැත්නම් අපි පඬිජ කරනවා. අපි ඉක්මන් වෙන්න හදනවා. ප්‍රතිපල ඉක්මන් කරන්න හදනවා. අවශ්‍ය වෙනවා තියෙන එතෙන්දී උපේක්ෂාවයි. එතෙන්දී ඕන තියෙන තලතුණ. මේකට හේනම යන්න ඇරලා මේ නිදාස් පිටිය දුන්නාට පස්සේ මේ පිටිය කවුද වෙලා නටන්නේ? චේතනාවල්ද නටන්නේ? ප්‍රකල්පනාද නටන. එහෙම නැත්නම් අනුශේධ ධර්මද නටන්නේ කියලා අනෝන්දිකක් වගේ බලන හැටියොත් එයා මේ පොලිස් සේවාවට සුදුසු වෙන්නේ කෙක් නෙවෙයි රාජ් පොලිසිය වැඩවලට කැමති පුළුවන් කෙනෙක් වෙනවා. මොකද මේ විඥානය මේ තරම් ඇටුවම් බැස්සේ අවුරුදු කෝටි ගාණක් කරා. ඒකේ වැරදි ටික එයාට පෙන්ලා දෙන්න කදාකවත් බෑ ගහපා දීලා. ලැජ්ජාවට පත් කරන්න තමන්ටම තමන් ලැජ්ජාවට පත් කරන්නේ නිග්‍රහ කරන්න ඕනේ. මේ සංසාර ගමනේ මධ්‍ය ප්‍රතිපදාව අගය කරන. එහෙම නැත්නම් නොසැලෙන මනසක් අගය කරන. භාවනා යෝගාවචරයට ලාංඡනයක් වශයෙන් මේ වගේ හිස්තනක් හම්බුනට පස්සේ කොච්චර කලබල වෙනවද කියලා. ජීවිතයෙදී ගොක් ඒ වාර ගානක් උත්සාහ කරලා තමයි තීරුම් අරගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ විවේකයක් ඇති කරගත්තට පස්සේ ඒක රකින්නවා කියන එක බුදු දානස්කී දේශනාවට කියන උත්‍රාණ සම්පදා ආරක්ෂක සම්පදා කියලා සම්පත්‍ය හතරක් තියෙනවා. සල්ලි හම්බ කරන්නේ උත්‍රාණ සම්පදාට වෙදී. අර්බිටමෙන් මේක ආරක්ෂා කරනවා කියන එක ආරක්ෂක සම්පදාගෙන දැන් හැදෙන එක්ක කුටුවක් ආරක්ෂක සම්පදා නෑ. උතුමාකාර කාබාසිනිය. උතුමාකාර වස්තු විනාශ කරනවා. පරිණි පරම්පරාවේ අද පරම්පරාව අතර වෙනස ඉච්චනයි. පරිණි පරම්පරාව හම්බ කරන්නට වැඩි ප්‍රවේශමෙන් තමයි වියදම් කරන්නේ. අර පිටුමෙන් දායකවට අපිට බෞද්ධ ආර්ථික විද්‍යාව අපි අම්මලාට අපච්චලාට කියලා දෙන්න දෙයක් නැහැ. දැන් ඉන්නේ එක මොකද දැන් තියෙන කල්බදු ප්‍රමේ නිසා પરම්පරා ගානකට නැහැ. ලංකාවේ දැනට 1,60,000 දැනටම නැහැ. ඉපදෙන්න තිසරලා. ඒ තරම් විදේශ ආදාන. ඇමරිකාව මුළු වර්ෂයේම ආර්ථිකය හා සමාන ප්‍රමාණය චීනයට සමයි. කොච්චර උඩ දැම්මත් කොච්චර බෙන්කෙලියත් ණයට කන්නේ. ණය කියන්නේ ණයා වගේ කියලා අපිට කියනවා. ඒ නිසා හම්බ කරන එක එකක් හම්බ කරන දේ රකින්න දන්න නැත්නම් ඒ කියන්නේ ලාහට කිඹකතු කරනවා වගේ තමයි. කිඹකතු කරන්න බෑ ලාහට දාපු ගම උපයි. කිඹකතු කරනවා මල්ලකට එකතු කරනවා. ඒ වගේ භාවනා කොච්චර කරා ඒ භාවනාවට අනුව අනුග්‍රහ කරනවා කියන්නේ විපස්සනා අනුගහිතය කියලා කියන්නේ මේවා දැක්කට කලබල වෙන්නේ නැතුව ඒ ලැබිච්ච විවේකයේ රැකගෙන ඉන්න ගියොත් අපිට මේ පතිත්‍ිත විඥානය අපතිත්‍ිත තැනකට යන්න පුළුවන්. ඉතින් මේකට මම වෙන පැත්තකින් තව නිදර්ශනයක් එකතු කරන්නම්. මම හරියටම කියන්නේ මේක හරිමයි කියලා. නමුත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ගනිමු කියලා මම මේ කියන්නේ. ඒ වගේ අපි ආනාපාන සතිය හොඳට කීකරු කරගෙන විවේක තැනක එන තනිස්පාසු ඇති තැනක ඉඳපාඩු ඇති තැනක ඉන්න වෙලාවදී අපි තුමු සද්ද ඇහෙනවා පිටේ. තමන් හොඳටම දන්නවා මේ සද්දේ මට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ කවුරු හරි දෙන්නේ කෙක්ක කතා කරන. නැත්නම් කුරුළු සද්දයක් නැත්නම් තියැලක සද්දයක් නැත්නම් මොහොදු වෙරළක සද්දයක් මොකක් හරි ඇහෙන. ඒ වගේම කය තියෙන බවට අතනින් මෙතනින් පොඩි පොඩි වේදනාවක් දෙනවා. මුදු මුංචි කැලේ වෙලි තන්ත රද වෙනවා මිරිකනවා පුච්චනවා වගේ ගතිත් දෙනවා. හිතවිලි එහෙ දඟලනවා. ඕනින බැලුවොත් ආනමානෙත් තියෙනවා. මේ එකක්වත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්. ඕනිනම් අර ගිහිල්ලා අර සත්‍ය මොකද්ද කියලා අතපත ගාල බලන්නත් පුළුවන්. බලපු ගමන් මේ මිනිසා අහන්නේක් බවට පත් වෙනවා. කොහේද යන සද්දෙට විඥානේ යොදවපු ගමන් මේසේ භාවනා යෝග අවතරගෙන අහන්නේක් බවට පත් වෙනවා. හිතවිලි පිළිබඳ සැලකීමක් තුනද? හිතවිල්ලට කොටු වෙනවා. කොක්කවා. ඒකද හිතන්නේක් බවට පත් වෙනවා. මේ වේදනාව එන්නේ මොකද? මේ මොකක් හරි දෙයක් දන්නේ නැහැ කියලා ඒකන හිතන්න ගියම විඳින්නෙක් වාඩපත් වෙනවා. බුදුරජාණන් කියන්නේ ඔබට ඒවා පත් වෙන්න පුළුවන්කම උල් ගහයකට උල් කරන්න ඕනකම නැහැ. ඔබ තමයි විඥානේ වැඩේ. මොකද හැකියාවක් තියෙනවා එකකටවත් අයිතිවාසික ගන්න ඕක. ඔක මම නෙවෙයි, ඔක මගේ නෙවෙයි, ඔක මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒ වගේ තියෙන අසංස්කාරික තත්ත්වයක් තියෙන. මේ හිතුවේ මං කියලා නෙවෙයි යන්නේ. මේ රද්ද මට ආරමාංශ කරන්නේ නැහැ. මේ වේදනාව මම ඇති කරපු දෙයක් නෙවෙයි. මේ වගේ තියෙන අසංස්කාරික தත්ත්ව දැකලා මම නෙවෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙවෙයි, නේ තමම නෙමෙයි සෝවත්තා. නේ සෝහමස් වෙන මේ සෝවත්තා කියලා මේ වෙලාවට බුද්ධ මන්ත්‍රේ මතුරන්නේ. ඒක ගොච්ච දමදම ඉන්නේ. එකක් නැති උන්ට එකක් වෙන තුන් හතර දෙනෙක් ඇවිල්ලා විකං කරන්න ගන්නවා. නමුත් තමන් දැනගන්න ඕනේ මේ සත්‍යයේ අරසාව කොච්චරද කියනවා. එකටවත් ගෙවදින්න බෑ. ගෙවදින්න නම් තමන් දොර අරිනවා. දොර අරින එක තමයි මෙතන තියෙන කෙලෙසි. නොදන්නවා. ප්‍රතික්‍රියා. අලගමේ ආකනේ නයි ඔඩක් වේදාගන්නේ. යතින් ගිය යෝගාවචරයට සුද්ධ අවස්ථාවක් හම්බ වෙනවා. භවයක් ඇති නොකරෙන්න ආහන්නෙක් බවටපත් වෙලා අහන භවයක්. හිතන්නෙක් බවටපත් වෙලා හිතන භවයක්. වේදනා කරන්නෙක් බවටපත් වෙලා වේදනා විඳින භවයක්. උස්මචින හරි කියලා බලලා ගිහිල්ලා ඒව කරන බවටපත් නොවී සිටීමේ හැකියාවයි මනුස්ස මනසේ තියෙන සුවිශේෂය. බලලෙකුට මීයක් දැක්කට පස්සේ ඕම තපස් රකින්න බෑ. ඌ කනිනවා ඒක උගේ සාජාසි. ඒකෙන් වළක්වන්න බෑ. මනුස්සයාට විතර මනුස්ස පරිණාමය ඇවිල්ලා තියෙන සුවිශේෂී තැන කරා ඕක ඔක්කොටම හම්බ වෙන්නේ නෑ. ඒක අර සීලකින් සමාධිකින් ප්‍රඥාන කියනකොට තමයි හම්බ වෙන්නේ. මොකද හම්බුණත් මේක රකින්න දන්නේ නැත්තම් ඒ නිසා අන්දේ කියනකොට පහේට මෙනික්කක් මෙනික්කලා කැපුණාගේ අහුලන්න දන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය එතෙන් යනකොට ප්‍රධානම ලකින ගුණය සතිය හරහා සම්පජඤ්ඤය හරහාගේ ලබන නොසැලෙන ගතිය උපේක්ෂාව එහෙම නැත්නම් තත්තර මජ්ජත්තාවය කියලා කියනවා නැදිහත් බව එහෙම නැත්නම් අත්තම්මේතා කියලා සර්වඥාන්සේ වචනය පාවිච්චි කරනවා. සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ අනුව ඒ තත්ත්වයට පත් වුණොත් තම්මේතාවය කියලා. අහන්නේ බඩපත් වෙනවා බොහොම ශීඝ්‍රයෙන් හිත හිතන දේවල් ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් දැන් කොහේ පිටිපස්සේ හිතීලි වගේක් තියෙන නැති මේ මොනවද දන්නේ නැහැ කියලා හිතපොගම හිතන්නේ බඩපත් වෙනවා. තද්මය අර ඥානানন্দ සාංශික විචින් කියන්නේ ශිලාමය, රන්මය, ඍජීමය වගේ හිතවිල්ලක් එකයි කලබන්නේ හිතන තත්ත්වයක. හිතෙන් උපන් කෙනෙක් වෙනවා යා. හිතන්නේ බඩපද. ශබ්දගෙන කල්පනා කරනකොට ශබ්දෙන් උපන් කෙනෙක් වෙනවා අහන්නේ බඩපද. මෙනි මේ ධම්මයතාවේ විඥානේ අනිවාර්ය හැබැයි. අතම්මේතාවුත් භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ සංඝෝති අඤ්ඤතා කියලා බුද්ධජනන්සි ලෝකෙට පහළුනේ මේ ධම්මේතාවේට දඟලන මේ විඥාණයට අතම්මේතාවේ පුරුදු කළ එකක්වත් අල්ලගන්න උඹ අල්ලබෝ ගම ඒ බවට පත් වෙනවා පත්ච්චි ගම ඒක විපරණ නාමයට පත් වෙනකොට සැලීමකට දුකකට පිළීමකට පත් වෙනවා අල්ලන්නේ නැතුව හිටියෝ ඒක වෙනස් නැහැ කියලා අපිට ප්‍රශ්නයක් නැහැ ඒකෙන් ලැබීමක් වෙන්නේ නැහැ. ඉතින් තමයි මෙතෙන්ට යනකම් ගියාට පස්සේ ඒ පේන දේ ඒක සටහනක් වෙන්න ආකාරයක් වෙන්න පුළුවන්, ලිංගයක් වෙන්න පුළුවන්, නිමිත්තක් වෙන්න පුළුවන්, උද්දේශයක් වෙන්න පුළුවන්. ඒ මොන දෙයකටවත් එක පටලවන්න තු වෙන්න පුළුවන් නම් ඒක ඉතින් කලාවක් කියලා තමයි කියන්නේ. මේකට බොහොම දක්ෂ නිදර්ශනයක් ඔය කටුකුරුන්ති ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. ඉංග්‍රීසි මැෂින් එක මානකොට බූලෙන් ඉදිකට යටට ඇන්නට යට බොබින් එකකින් ඇල්ලුවේ නැත්තම් මැෂ්ම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ නූලෙන් ගහන්න ගහන්න ඒ ගහන ගහන පාරේ යටි බොබින් එකෙන් වදිනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් බොබින් එකේ නූල් ඉවරුනොත් උඩින් වදින නූල පේන්න තියා නිකන් මැෂ්මක් වගේ. නමුත් වෙද්ද වෙද්ද නැහිලා නැහැ. අපි කරන්නේ වහාම බොබින් එක පුරවලා ආයසරයක් මැස්ම හදා ගන්න හදනවා මිසක් ආ. මහතන් වාසික දෙන්නේ බොබින් එක නතරනවා වාසිය ආයෙ නූල් ඔතල දෙන්නේ නැහැ. මැස්මක් වගේ යනවා නමුත් මෙහිල නැහැ. ගැටේ වෙදින්නේ නැහැ සංසාරයක් නැහැ. වටයක් නැහැ භවයක් නැහැ. ඉතින් සාතින්න ගියාට පස්සේ යෝගාවචරයයි ඒ විඥාණයෙන් උපක්කාරී අනුග්‍රහ කරව ගමන් ඒ බවට පත් වෙන බව. මහා පාරතින සත්‍ය හරි හිතට එන මනෝත්මය රූප වලට හරි ගතකට හරි ලදකට හරි පහසකට හරි විඥාන අනුග්‍රහ කරපු ගමන් තම අහන්නේ බව දකින්නේ බව කොහාවපත් වෙන කොච්චර වේගෙන්ද කියලා කියනවනම් ඉස්සෙච්ච වඳුරේ අත්ෙන් අතර පයින් වගේ කියලා සර්වඥංශය සඳහන් කරනවා. ඉතින් එතෙන්ද ගිහිල්ලා යමක් අල්ලන්නේ නැති තත්ත්වයකට වච්චාම පුතුමාකාර දෙයක් වෙනවා. ඒ දේවල් වල තියෙන කුප්පන ගතිය, ගොජ දාන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. තමයි යම් දක්ෂතාවයක් පුරුදු කරොත් කොච්චර සත්‍ය වෙල්ලම ආව කුප්පන්න හැදුවත් මම ඒව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියලා කියන පුරුදු වුණොත් ඒ වගේම රූප පේන්න පටන් ගන්නවා. බොහොම සජීවී ත්‍රිමාන රූප පේන්න පටන් ගන්නවා. ඒව මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි කියන ත්‍රිමාන රූප ෆ්ලැට් වෙනවා. වර්ණය නැතිලා යනවා, අන්තිම කළු සුදු වෙලා බුදු වෙලා යනවා. එම වේදනාව එනවා. එහෙන වේදනාවට මේකට කලකිරිලා දඟලන්න පටන් අරගත්තොත් වේදනාව ගොජ දානවා. මේ වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා ගියොත් දැඩිය හැකි බව තේරෙනවා. වේදනාව කියනවා දැඩිය හැකි. ජීවි විලිට එහෙම අන්නේ මේ වෙලාවට නම් මේ විඥානී අනුග්‍රහය නොලැබුණොත් ඒව එතනම ගබ්ස වෙන බව. ඒව එතනම ලොප් වෙන බව. ඒව එතනම ලීන භාවයට පත් වෙන බව. ඒව එතනම නිරුද්ධ වෙන බව. ඒ වේතන ක්ෂය වෙන බව. ඒ වේතනම වැය වෙන බව. දැකලා මුද්දකරියක දැකලා එන වෙන එනකොටම මේ සත්‍යයක් ඇවිල්ලා යෝජනාවක් කියන විඥානය ඉස්තිර කරන්නේ නැහැ. විඥානය අනුග්‍රහ කරන්නේ නැතුව සත්‍ය ක්ෂය වෙලා යනවා. සත්‍ය වැය වෙලා යනවා. සත්‍ය නිරෝධ වෙලා යනවා. ඒකද කියනවා කයාන ප්‍රසන, වයාන ප්‍රසන, නිරෝධන ප්‍රසනයි කියලා කියන්නේ විඥානය කොක්කවදින් නැත්තම් ඒ වෙයි බීම හැලිලා නැහැ. ඒ වෙනත් තව වෙන කවුරු හොඳටම බැනගෙන 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 ඉනවා නෑ වුණා වගේ කරපණ හිටියොත් අර මනුස්සයට මේපා වෙනවා. අපි නිකමට හරි ආව හෝමිටි දයන්ට ගියොත් කොක්ක වගේ ඕනම දෙයක ඒ සිද්ධිය ඉස්තිර වෙන්න නම් අපෙන් ඒකට අනුග්‍රහ ලැබිලා තියෙනවා. අප්පුඩියක් ගන්න අද දෙකක් නැතුව බෑ. ඒ නිසා සෙන් මාස්ටර් කෙනෙක් අහනවා සෙන් ගුරුවරයෙක් මිනිය කවදාකවත් නැති හත් දවසක් ගිහිල්ලවත් යන්න බැරි තරම් ඝන කර කැලයක් නැද හත් දා කැලේ කියලා කියන්නේ එකට හඳුන් ගහක් වැටුනොත් සද්දයක් ඇහෙයිද කියලා අහන්න කෙනෙක් නැත්නම් සද්දයක් ඇහෙයි කියන භෞතික විද්‍යාඥයන් කියන්නේ සම්පත නම් ඇහෙන්න ඕනේ. ගහ කන්නකොට චර්චර ගන්න එපා. අහන්න කෙනෙක් නැත්තම් තියනවාද ඒ සංසිද්ධියක් ඇහෙනවයි කියන එක. ඒ නිසා සද්ද කොච්චර ආවත් හත්ත ගැලයක් මැද වැටෙන හඳුන් ගහක සද්දයක් වගේ Taman එකට මායි නොකර ධම්මීතාවයක් ඇති නොකර විඥාන අනුග්‍රහය නොකර හිටිය එච්චරමයි වෙන්නේ. එජාපත ජනන සඳහන් කරලා තියෙනවා ඉත ජනන තීන කාලේ මේ වගේ බණ කියනකොට හරියට තරහ වෙලා තියෙනවා මේ මිච්ඡර මිච්ඡ ලෝකේ අභිරමණය ගැන කතා කරද්දී කාමයෙන් ගැන කතා කරද්දී රස විඳින ගැන කතා කරද්දී සරුවචනාංශයේ මේ වර කුක්ක ගහන්න නැතුව අනුග්‍රහ නොකර ඉන්න කතා කරනවා කියන මේ බමුණ ඇවිල්ලා බුදුහාමරණ කෙලින්ම දොස් කියනවා රස රසෝ අපගබ්බෝ අජිගුච්ඡෝ අකිරිය වාදෝ වචන ටික තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේ කිසිම රසයක් අඳුර නැති මිනිහෙක් මේ සමාවවක් ගෞතමයන් වහන්සේ අපගබ්බයි ගබ්ස කරන කතා කරනවා අද උච්ඡේදවාදයි කිසිම තැනක් වෙන කතා නැ නැත්ම ගැන කතා කරනවා හොඳටෝ බයිනෝ 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 බයි සර්වඥාච උන්දේට ආනන ඉවරද කියලා නෑ ඊට මම අපිට තව ටිකක් තියෙනවා කියලා තව ටිකක් බයිනවා ඔක්කොම ඉවරනට පස්සේ දැන් බං වලට කටරිදුනට පස්සේ ආන මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යද කියලා එනි මම නගින්න එන ඕන දෙයක් අහන්න කියලා ඊළඟට කියනවා බයි උඹේ පවුලයි දෙන්න එකතු වෙලා හොඳ රසමස උලක් හදාගන්න. කැම් පිටියක් කියන්නේ. අදාන යනවා නෑදෑය ගෙදරට බලන්න. ගිහිල්ලි වල බන්නකොට නෑදෑය ගෙදර නැහැ. එහෙමනම් ඔබ දුර බැහැර ගිහිල්ලි වල නෑදෑය නැතුනොත් කැම් පිටියේ ගේ ඉස්සරහා තියලා එනවද? එහෙම නැත්නම් අනේ මේක උත්තර තියලා ඇවිල්ලා වැඩ නැහැ කියලා අයින් ආය කැම් පිටියේ ගෙදර අරන් එනවද? මොකද කරන්නේ කියලා. කවුරුත් නැති ගෙදර ඉස්සරහා කැම් කියලා එනවා. මම ගෙනල්ලා මම ගේනවායි කියනවා මම. එහෙනම් මොකද කරන්නේ? මම මගේ බැමිණියත් එක්ක වේදනා කරා. ඒ නිසා මුදලා දෙනවා මේ ඔබ මේ මයිලකට ගෙනාවු. රසමසවුල පිළිගන්න මේ ගෙදර කවුරුත් නැහැ. උඹ අරන් ගිහිල්ලා දැන් එන පවුලත් එක්ක බෙදාන කපන් කියනවා. මට බැනබෙව මේ බාර ගන්න කෙනෙක් නැහැ. උඹ මරන් ගිහිල්ලා පවුලත් එක්ක කපන් කියනවා. ඕන කෙනෙකුට කම පිටි දෙන්න පුළුවන්. අපි හිතන්නේ කම පිටි බාර ගන්න එක ලොකු දෙයක් කියලා නේ. බුදුජනක අපට උගන්වන්නේ ඒ ශාඛාන වචන වයාන වචන නිරෝධාන වචනාව කියලා ඒ தත්තරපත් වෙච්ච නැති හිතකින් කරන්න පුළුවන් මේ ඒ தත්තරට ඉසලා හිත සංඛාරික සසංඛාරික දේවල් ගිවන් කරලා ගිවන් කරලා ගිවන් කරලා පිසුචකම ඇති කරගන්න ඇති කරගත්තට පස්සේ මේකට බවරූපෝල නානා දෙල්ලන් ඉඳ පටන් ගන්න. ඒකෙදි මොකද කරන්නේ? අපි ළඟ චේතනා තියෙනවා, ප්‍රකල්පනා තියෙනවා, අනුශේතිය තියෙනවා. මේ කොච්චර දේවල් ආවත් අපිට බුදුහාමරෝ දීලා තියෙනවා බලපත්‍රයක්. ඒවට අනුග්‍රහ නොකර ඉන්න පුළුවන්. ඔබ බුද්ධ පුත්‍රයෙක් කියලා කියනවනම්, ඔබ බුද්ධ දුහිච්චාවක් කියලා කියනවනම්, ඔබ කරන්න ඕන දේ එහෙන් කොච්චර කොක් ආවත් මේ කොක්ක දාන්න බා. එහෙම නම් පැටලෙන්නේ. ඒ තවත් පිළිව කතාවක් තියෙනවා. මේ දැන් මාළු අල්ලන්න යනකොට මාළු ආ දාන කොක්කට බිලි කොක්කනේ කියලා කියන්නේ බිලියක් නේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ පැටලෙන ගතියනේ. අවුවිච දෙයක් දෙ පැත්තට පැටලෙනවා. මාළුවා ගෙලපු ගමන් ගසපහම එළියට එනවා. ඉතින් ඒක දාසක් මිනිස්සේ ගිල හතරවන් අන්දියක තියෙන විශාල වැවක් ගාව ඉදි කට්ටක්. ඉල්ලගෙන වතුරට දාගෙන ඉන්නවා. මරින් මර උසලා බලනවලු මාළුව ගන්නෑ. ඉතින් ළඟින් යන මිනිස්සෙක් වළු පිසිදවනවා. ඔය ඉදි කට්ටට මාළුව ගන්න උඩ බිලි කොක්කක් දාපන්. අනිමන්ත මොනදියාවල ආයතන කර ඉදි කට්ටව දාගෙන ඉන්නවා. නිසා අරවංශ ගිලගොර මියක් සැර දිස්සු. අර බහන්න ගිහිල්ලා මේ ඉදි කට්ටක් ධානය ඉන්නවා. මාළු පොක්කට ඊටවලදී තුමා වැදගත් පන්ති ගිලගොර මංහන්සලට. මොකක් පාඩම මම කියන්නේ බලන්න මේ කරන්නේ මාළු අල්ලන්න නම් ඉන්නේ. උඩ බිලි පොක්කක් දාන එකට බිලියක් දාන. ඒක උනායි මාළු හොවේ නැත්තම් හෙට වෙනකන් හිටියත් හරියන්නේ. අනේ මේ විදිහ හෙට වෙනකොත් ඉන්නවා. ඒත් අරකට දාගන්න. පස්සේ කිව්වට අනජාතර රාමසේකට ආරච්චි ආරච්චිලාවිල ගවලු මේ මගේ වෙයිච්චේ තියෙන වැඩක් නේ කියලා බලලා අර මනුස්සයාට අනුකම්පාව කළු. ඒ මනුස්සයා තාම ආර ඉදිකට දාගෙන ඉන්නවා. ආරච්චිල ගෙලෙල මුලා දැනන්නේ මේ කෝර්ලි මාත්තරි කියලා. කෝර්ලි මාත්තර රටේ මාත්තරි. රටේ මාත්තර ගිල රජුරවල දුන්නා. කිසි රජුරවල වෙන්න බෑ මේක මේ මනුස්සය මොකක් හරි. නෑ නෑ මනුස්සයා කිසි වෙන ප්‍රශ්නයක් නෑ මේ බිලි කොක්කක් නේ ඉදිකට දාගෙන. ඉතින් මරින් වට උස්සලා ගන්න ආය දානවා. මෙසේ රජුරවල මටත් කන්නත් බලන්න. ඉතින් අර අක්කියෝගේ කෙල දෙලා පෙරහැරක් හදාගෙන දින ගහගෙන ලිපිතේ අසාවට ගිහින මම බැලිවලා නට්ටු කොට ගවල මනසියෝ මේ රටේ රජු රෝමන් මම ඔබට කියන්නේ ඔබ කිව්වනේ කියමුද කොක්කට ඉදි කට්ටට ආවෙන්නේ නැහැ මාළු ඒකට පිළිකොක්ක දානවා. නෑ මම මේ රජෙක් අල්ලන්න හිටියේ මාළු අල්ලන්න නෙමෙයි. පිළිකොක්ක දැම්ම නම් අහුවෙන්නේ සීනි ගඳ ගන්න මාළුවේ. ඉදිකට දැම්ම නම් රජෙක් අහුවෙන්නේ. ඒ නිසා කොක්ක තිබ්බනම් අපේ විඥානේ අහුවෙන්නේ සීනි ගඳ ගන්න එක. කොක්ක දිගහැරලා තියන්නේ. කොයි කොක්කක්වත් අදින්නේ නැහැ. මේ සංයෝජන විසංයෝජන කරනයි කියල කියන්නේ සංයෝජන කියන්නේ හැකිල්ල. ඒක දිගහැරලා තියන්නේ ඒකමයි. ඒ යකඩෙමයි. දිගහැරලා තියන්නේ කොයි කොක්ක ගැහුවත් අල්ලන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් වලට දෙන්නේ කෙලෙස් වල තියෙන ෂටගතියට ගැළපෙන උත්තරයක්. ඉතින් භාවනා කරන කෙනෙක් ක්‍රමයෙන් කාය සංස්කාර ගෙවම් කරගන්න දක්ෂ වුණොත් ඒක මම කියන පොඩි දෙයක් නෙවෙයි විශාල ජයග්‍රහණයක්. එහාට හැබැයි සාමාන්‍ය පුතඥයන්ට වැඩි ලොකු වගකීමක් වෙනවා. ඊගහවට වඩා කෘත්‍යං චිත්ත සංස්කාර. ඒක හරි මායාකාරී. ඒක වේදන සංඥා දෙක හරහා එන නන්දුකම මනෝමය. ඒක යහවතර ගියාට පස්සේ ඒ විදිලෙච්ච නැතුව මේ වේදනා ශබ්ද හිතවිලි නානා ප්‍රකාර දේවල් එනවා. මේ උඹ හොඳට මතක තියාගෙන ඉතිවිත් මේ බුදුආමගේ පණිවිඩේ එකක්වත් අල්ලන්නේ නැති වෙන්නේ. ඉදුවෙකට ඒව කොක්ක ගහන්න ආවට උඹේ කොක්ක දිගැලලා තියන හිටියොත් උඹට පෙනේ කොච්චර දක්ෂ කොච්චර තීක්ෂණ එහෙම නැත්නම් කොච්චර කාර්යක්ෂම ක්‍රමයක්ද බුදුහාම අපිට කියලා දෙන්නේ. මේක බුදුහාම අපිට දෙන දෙයක් නෙවෙයි. බුදුහාමට ක්‍රමවේදයක් කියලා දෙනවා. ඊයනෝ බලනකොට අපි දවසක මොන්න තරම් කොකු ගන්නවා. මොන්න තරම් දේවල් අල්ලබදා ගන්නවා. මේ අල්ලබදා ගන්න දේවල් වල හැටියට බලනකොට අපිට වෙන කෙනෙක් ඕනියක් කරන්න ඕනේ නැහැ. අවිත වෙනගෙන සාප කරන්න ඕනද නැත්නම් මොකද නද්දකින් අපදා නැස්තිය කියලා නැහැ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සිනි ගන ගන්න මාළු කූටියක් අල්ලගන්න කොක්ක දාගෙන ඉන්නවා වගේ එන්න එන්න රූපය අල්ලනවා එන්න එන්න සද්දය අල්ලනවා එන්න එන්න ගඳාල් මේ මදිවට ඇකට් කරලා තියාගෙන ඉන්නවා මදි වෘත්‍ය මදි ඉසිර කියලා සද්ද වේදනා රූප මෙවත් යාලින අපි හරි පොසත් ඉනි බුද්ධදේනාංශයේ විහිළුවට නෙවෙයිනේ මේගේ වැඩ බරපතල වැඩක් කරන්න කැලියට ඵලයන් කිව්වේ විහිළුවකට නෙවෙයිනේ ගහක් වලට ඵලයන් කිව්වේ විහිළුවකට නෙවෙයිනේ මේ ශූන්‍යාකාරයකට ඵලයන් කිව්වේ ඔය ඔපරේෂන් එකක් කුසියක කරන්න බෑනේ මුලිය ඔපරේෂන් එකක් ඒකට තියටරයකට යන්න එපායි මුලිය ඔපරේෂන් එකට තියටරයට යන්න නැතුව හදිසි කියලා කුස්තියක මුලුව බලලා දෙකක් කරන්න පටන් අරගත්තොත් මොකද වෙන්නේ ඒ නිසා මේ ගීගේ කියලා කියන්නේ එහෙනම් අපි ජීවිතේ මේ වගේ රටක කාමයේ ගොජ දානමයේ ආශව කියලා කියන්නේ වැක්කිරනවා කියන එක. කාමෙන් තෙත්තර වැක්කිරන. දෙමලින් කියන්නේ කාමම් තලකරවන්ද ආඩද කියලා. උලුව තමයි උලුවට ගාලා නටනවා. ඒ ලෝකයක් නෙවෙයි. ජීවිතේ අපි තේරුම් ගන්න ඕනේ මෙවැනි ධර්මයක් අපිට පොඩිත්ත. ධර්ම ස්පර්ශයක් ලබන්න පුළුවන් වුණාට ජීවන රටාවට සම්මා වාචාවට සම්මා කම්මන්තේද සම්මා ආජීවයට මේක දාගන්නවා කියන එකට බුදුහාමුදුර අපිට උදව් කරන්නේ නැහැ. ඒක අපේ සාමාන්‍ය බුද්ධිය දැනගන්න ඕනේ. ඒ එතන මේ උදැල්ලෙන් අයින් කරන තරම් කුණුතියෙදි මේ කන් හැන්දෙන් අයින් කරන්න බෑ. භාවනාදී පෙන්ලා දෙනා මෙන්න මේකයි කොයි වැඩි. මෙව කොච්චර උඹ ළඟ ඇඟට ආවත් උඹ කුක්ක දිගහැරලා තියාගෙන හිටපොන. එහෙම නැතුව ලෝකෙට බැලලා වැඩක් නැහැ. ඒක නිසා හැමතෙන්න ගිය කෙනා ඒ පිරිසුදුකම චිත්තක්ෂණකට දැකපු කෙනා උත්තාන සම්පත්තිය ඇතුව ආරක සම්පදාට කටයුතු කරන කෙනා ඉසගිනි ගත්තේ ඒ ගිනි නිවන් දඟලනටත් වඩා කෙලස් නැති කරන්න උත්සාහ. අනික කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. ඒක ඒකට නිසා මේ මොකද්ද ඉතින් මේ දා කාමයේ විඳහ නැති වෙන්නේ. මොකද්ද ඉතින් අපි සාධාන හැම කරලා නැති ඉතින් කාමයේ විඳින්නේ කමන්නේ කියන්නේ. ඇත්තට මේගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් යාම කෙනෙක් අත්කුසලයක් ගැන හිතනවා නම් ස්වార్థයක් ගැන හිතනවා නම් ඒගොල්ලන්ගේ නිවේ ආදර්ශ ගන්න ඕනේ රහතන් වහන්සේලා. පරිසේ බුදුරජාණන් වහන්සේලා. සර්වඥන් වහන්සේලාගෙන් අච්චර රජ සම්පතක් තියලා අතහැරලා කැලියට ගිහිනොව විඳ වැව්වේ මොනකමකට නෙවෙයිනේ. මේ දේ කරන්න බෑ. ඒක නිසා අපි යම් දවසක භාවනා කරොත් එදාට පස්සේ නැත්තම් මම මෙහෙම කියන්නම්. යම් දවසක මේ හිත අර කියන විදිහ අතම්මේතාවයේ පුරුදු කරපු මිනිහට විතරයි සීලය මොකක්ද කියලා තේරෙන්නේ. එතකන් අපි කරන්නේ මොකද්ද වෘතයක් රකින්න. නිකන් කරන්නම් ඔයාලේ කරන්නේ. සීලය කියන්නේ මොකද්ද කියලා තේරෙන එක චිත්තක්ෂණයක් හරින් බේරවදාසේ තියෙනවා. අන්න ඒකට ගැළපෙන කායික වාචසික සංවරයට තමයි සීල කියන්නේ. ඒ කියන්නේ සමාධි භාවනා කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ මේ විදර්ශනාවෙන් ගිහිල්ලා දවසක් හරි චිත්තක්ෂණයකට හරි ඒ පිරිසිදුිත දැකලා මෙන්න මේකයි මම අරස කරන්න ඕනේ කියපු නිහඬ විතරයි ඒක තේරෙන්නේ. ඒක නිසා බුදුජානකයන්සේ සඳහන් කරනවා සෝවාන් වුණාට පස්සේ තමයි සීක භාවයට පත් වෙන්නේ. ඉක්මන්නේ ඇයි ඉක්මන්නේ කියන එක දන්නේ සෝවාන් වෙච්ච කෙනා විතරයි. එතකන් අපි ඉතින් අර සිල්වතුන් අනුගමනය කරනවා. බුදුහාමර කියුනේ සද්ධාවෙන් කරනවා. ඇත්ත වශයෙන්ම සීලය දැනගන්න නම් ප්‍රඥාව මෝරන්න. ප්‍රඥාව මෝරන්න නම් භාවනාන් ඉදින් යන්න. නමුත් ඉතින් ගියාට ඔය කියන සම්මාදිට්ඨිය ඔය කියන යෝනිසමංසකාරයෙන් ඔය කියන ධම්මවිචේ ඒක තියා බලන්න මේ බුදුම සමායෝජනයක් ඕනේ ඇත. බුදුමාකාර යෝගයක් කියන්නේ. ඉතින් යෝගී එක්ක සැරයයි වෙන්න ඕනේ. ජීවිතයකට එක්ක සැරයයි සංසාරයට එක්ක සැරයයි වෙන්න ඕනේ. ඊට පස්සේ ධර්මයේ විසින් මේක කරගෙන යන්න පටන් අරගන්න වෙන නිසා අපි මෙතෙක්කල් හරි ගිහිල්ලා හෝ වැරදිලා හෝ කරන්නේ මේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලාගේ ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කරනවා. කරගෙන කරගෙන යනකොට අපි ඇත්ත වශයෙන්ම සංසාරයේ චක්‍ර කඩන්නේ විඤ්ඤාණපත්‍ය නාම රූපං කියන කුරුකීම වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. එදෙන්දී බෞද්ධ භාවයේ සඳහා කියනවා පඤ්ඤා විමුක්ත බුද්ධයාට විතරයි ඔය තණ්හාවේ ගියා පැත්ත කැලිටි පාමුයි. ශ්‍රද්ධා මේ චේතෝ විමුක්ති කත්තේ තණ්හාව දුර්වල කිරීමෙන් තමයි නිවන ලබන්නේ. ප්‍රඥා විමුක්ති කියනවා අවිඤ්ඤා සංඛාර විඤ්ඤාණ නාම රූප සලායතන කියන ඒවා හරහා තේරුම් ගැනීමෙන් තමයි මේ ගැටේ ලියන්නේ. ඒ නිසා අපිට දෙකම විවෘතව තියා යන්න ඕනේ. මේ කොටස සර්වඥතාඥානේ තේරුම් අරගෙන අනෙකුත් ධර්මතා දියුණු කරපෝ මේ පැත්තට යන්න කැමති යත්තන්න සුතමේ වශයෙන් චිත්තමේ වශයෙන් තියාගත්තොත් ගමන්ට මාර්ගෝපකරණයක් වගේ උදව් කරනවා. නමුත් අපිට කරන්න වෙන්නේ මේ සංසිද්ධිය සාකි එහෙම නැත්නම් ඉඟි කීපයක් ගන්න තේරුම් ගන්න මිසක් ආර්යයට මේක තේරෙන්නේ නිවන් ලබන වෙලාවට පමණයි කියලා හොතන්සේ සදා. අපි කතා කරන්නේ මහනිදාන සූත්‍රයේ මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ විපස්සී සර්වඥ වහන්සේ ඔතෙන්ට එනකන් ඇවිල්ලා තියෙනවා මේ පුතක් යනවා. නාම රූප නිසා විඥානිනවා විඥානිසා නාම රූප වෙනවා. ඉතින් ගියාට පස්සේ හරියට ගලකට රබර් බෝලකින් ගැහුවගේ පොළව වයින්ඩ පටන් ගන්නවා. අල්ලන්න බැරි. මොන විදියෙන්වත් තේරෙන්නේ නැහැ කොහොමද විඥානිසා නාම රූප වෙන්නේ නාම රූප විඥාන වෙන්නේ. ඉතින් ඊට පස්සේ හිතාගත්තොත් මේක තමයි බුදු කෙනෙකුගේ අභ්‍යාසය වෙන්නේ. මේක තමයි බුද්ධාංකුරයන් වහන්සේටගේ වැඩේ කියලා ඒකම මේ විඥානපත්‍ය නාම රූප නාම රූපත්‍ය විඥාන කියලා ඒක තේරුම් ගැනීමයි බුදු වීමයි එකට වෙලාදී. ඒක තේරුම තවදුරටත් පුතඥාන ලෝකෙ ඉන්න බෑ. එහා පැත්තට තල්ලු කරගෙන තමයි ඒක ලස්සනට කඩාගෙන තමයි යන්නේ. ඒ තේන්සයි හරි බලවත්. ඒක නිකන් හරියට මේ මූල ධර්මය අල්ලන්න බෑ ප්‍රායෝගික අත්දැකීම ලබන්නේ නැතුව. ඉතින් අපි කරන්න හදන්නේ ඒකට සුදුසු වාතාවරණයක් හදලා ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් ඒ වගේ තත්යකට ආවොත් අනේ මට මේ தත්තේ තව ටිකක් තව වශියක් තව සිත් භාවයක් ඇති වේවා කියලා භාවනා කරන යන්නේ. ඉතින් මේ ධර්ම කොටසේ තේරුණා නොතේරුණා කියන එක මට එච්චර විශ්වාසයක් නැහැ. කෙසේ නමුත් ඒක අසතීතීමෙන් මේ කරගෙන යන වැඩ ඉතාම තවත් දුරට ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධි ප්‍රඥාවෙන් කරන්න ධෛර්යය පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මත කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා So there's a request that I have to give a brief translation for English. Is it okay? So today we were discussing about the relationship between the consciousness and the name and form. And it is at the beginning you have to, and I have to be aware, both of us have to be aware. It's a very subtle connection between, and one of the crux of the teaching of the Buddha, Namarupa means the no name and the form. And many, according to the conventional understanding, that very name, they believe, consists vijnana, or the consciousness. But the presentation the Buddha making here, he says vijnana, the consciousness is separate, and the nama-rupa, name and the form is separate. And whenever they come together, then it becomes validated, and then the becoming happens. Whenever the mindfulness is not seconding it, validating it, it very name and form will not be a viable living form. So therefore, one has to understand or each and every time when the name and form come and suggest something, Vijnana has to go and second it. If the Vijnana is not seconding, this suggestion may just become aborted. It will be invalid. So that is the crux of the teaching. It is the gist of the teaching. But what I tried mostly is how can we, of course, the Buddha gave the example when the conception taking place, when the womb carries the fertile egg, the Vijnana has to go there and second it, then only the fertile egg will be a being. Otherwise, if the Vijnana is not go and validate it, it will not. And the second example, the Buddha says, if the Vijnana, the consciousness, go there and validate, and again Vijnana quit. And if it is so, it is again getting aborted. And even if the Vijnana goes there and the being is parturated, and even later if the Vijnana is going to leave at the early part of the lifespan, even then that there won't be any development of this name and form. So that indicates Vijnana as a name and form in a different perspective. But practically what I want to communicate was, when you are meditating in a very deep state, you can verify or you can experience the very object that you started with is disappearing. For example, if you are starting with the in-breath and out-breath, sometimes it appears that no more you can perceive. But of course, if you are going to do a forced breathing, breathing takes place, life is there, everything is there. But if you are not forcing and if you are going to master the situation, you can be, that is called a huge space, huge vacuum, and you feel as if the consciousness is just maintenance, just the mental aspect. There is no physical impingements like visual objects or sounds or taste or smell or touch. Even the sounds and the these things are there, they are far away. They are not disturbing the very concentration or your just being. Under such circumstances, if you are mastering it, you can keep it for a long time. But what happens is, our untrained mind, uninstructed mind, whenever the sound happens, you try to analyze it. Whenever thought happens, you try to worry about it. Whenever pain happens, you try to disappoint it. This is the way that your consciousness is going to get entangled with the external, the signs, sound at a far distance, or thoughts, that is called inner thoughts, background thoughts, or bearable pains. Whenever the Vijnana go there and validate the sounds, you become a listener. Whenever the Vijnana go and try to analyze the thought, you become a thinker. Whenever the Vijnana is going to see, tackle with the pain, you become a feeler. So that is how immediately or swiftly you can be a listener or thinker or whatever it may be. This is how quickly the Vijnana go and hooked up with already incoming impingements. But your task, your skillfulness, your training must be, even though they come and suggest, you must have a choiceless awareness upon them, or evenly a suspended attention, or suspended decision. Then the Vijnana in the middle can sustain, and more you it is going to do, it becomes weaned off, it becomes weaker and weaker. That is how you can see the end of this vicious cycle under your very nose. So, first and foremost, you have to take the situation where the very object that you are meditating upon must be very subtle, must be almost disappeared. And then you have to behave in such a way not to get hooked up with all the other sensory impingements or thinking or any volitional or underlying tendencies. They are bound to happen, but you must behave in such a way, or you must train yourself, or you must go prepared. The tendency of the consciousness is to get hooked up with everything. That is how you get hooked up into this vicious cycle And if you can keep it in middle without arriving at a decision, without reacting or without assuming, that unassuming quality, non-reaction quality, non-judgmental quality, we in the language we call equanimity, we call middle path. So unless otherwise you train your mind, go prepared, mind is so decisive, mind is so reacting, mind is so hooked up with. So therefore, with so much of preparedness, so much of mastery only, one day you will understand in a deep in meditation, in sitting, that once it is familiarized, easily you can put that into the walking meditation also. Things may come, but you are not going to second it. And in the day-to-day activities also, that is what the idealistic role model for a yogi. Once you experiment in the sitting and then put into walking and into the day-to-day activities. So it is a possibility, but it's very difficult. So have you reached the theoretical explanation is, even though suggestions comes, your training must be not to assume. That is called unassuming. The Buddha says you have to, you must, whenever the mind tends to be worry about the sounds incoming or thinking or pain, you must claim this is not me, this is not mine, this is not myself. So when you are training like that, they also become invalidated or aborted. Their influence, the impact also reduces. But at the beginning, they are very virulent. They are very attacking. They are very coarse. They are very influential. So that is the hardest part at the early part of your meditation. But once you develop, they themselves become not much. The impact is reducing. So therefore, some people, the quick wit, people those with the quick wit, understand the relationship between this consciousness and the name and the form. And that is one of the most trivial thing, tricky thing, complicated thing. So Buddha tried to explain it in the Mahanidana Sutta. So as I may yesterday also mentioned, you can get the reference from Bhikkhu Bodhi's book, but I doubt he is just giving the mere translation and the commentarial, but when you are practicing, apply it with the equipoise mind, with the equanimous mind, with the non-reaction mind, and with the unassuming mind, and that is the way we can communicate, we can get the basic teaching of the Buddha. That is some kind of a brief translation of what I have mentioned. So that hope it will be helpful for you to continue this endurance. Thank you very much for listening.